arahato samma sambuddhasse namo tassa bhagavato arahato samma sambuddhasse namo tassa bhagavato arahato samma sambuddhasse
buddham saranam gacchami
buddham saranam gacchami
dhammam saranam gacchami
dhammam saranam gacchami
sangham saranam gacchami
sangham saranam gacchami
dutiyampi buddham saranam gacchami
dutiyampi buddham saranam gacchami
dutiyampi dhammam saranam gacchami
dutiyampi dhammam saranam gacchami
dutiyampi sangham saranam gacchami
dutiyampi sangham saranam gacchami
tatiyampi buddham saranam gacchami
tatiyampi buddham saranam gacchami
tatiyampi dhammam saranam gacchami
tatiyampi dhammam saranam gacchami
tatiyampi sangham saranam gacchami
tatiyampi sangham saranam gacchami
sarenāgamanam sampunnam
āmabandhi
pānātipātā vedamani sikkhāpadam samādhiyāmi
pānātipātā vedamani sikkhāpadam samādhiyāmi
adinnādānā vedamani sikkhāpadam samādhiyāmi
adinnādānā vedamani sikkhāpadam samādhiyāmi
kāmesu micchācārā vedamani sikkhāpadam samādhiyāmi
kāmesu micchācārā vedamani sikkhāpadam samādhiyāmi
musāvādā vedamani sikkhāpadam samādhiyāmi
musāvādā vedamani sikkhāpadam samādhiyāmi
surāmīraya majjapamā dattānā vedamani sikkhāpadam samādhiyāmi
surāmīraya majjapamā dattānā vedamani sikkhāpadam samādhiyāmi
මේති සරණය සහිත වූ
මේති සරණය සහිත වූ
පංච සීල ධර්මය
පංච සීල ධර්මය
මෙලොව යහපත පිණිසද
මෙලොව යහපත පිණිසද
සතර දුකින් මිදීමටද
සතර දුකින් මිදීමටද
ගෞරවයෙන්
ගෞරවයෙන්
ආරක්ෂා කරගනි
ආරක්ෂා කරගනි
සිරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං සම්පූරිතාපමිත පාරමිතා බලේන වින්වන්තියෝ කිල කිලේස සමෝහජාලම්
වින්වන්තියෝ කිල කිලේස සමෝහජාලම්
ඒනේව ලද්ද අරහං අරහෝති නාමං
ඒනේව ලද්ද අරහං අරහෝති නාමං
වන්දාමි බුද්ධ මමලං අදේ චපිත් මහා
වන්දාමි බුද්ධ නමරං අදේ චපිත් සාදු සාදු
නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි වික්ඛවේ සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති තීනිමානි වික්ඛවේ අසංකතස්ස අසංකත ලක්ෂණානි න උපාදෝ පඤ්ඤායති න වයෝ පඤ්ඤායති න චිතස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් හැම දෙනාම ඉතාමත් වටිනා කියන ධර්මතාවයකට, කුසල ධර්මයකට, පුණ්‍ය ශක්තියකට, මේ හැම දෙනාගේම ජීවිත චිත්ත ශක්තිය ඒකාකෘත කරන ඒ වාසනාවන්ත මොහොතක් තමයි උදා වෙලා තියෙන්නේ. ලෝතුර මාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝ ධාතුව තුළ පහළ වෙලා දුකින් පෙළිලා පිළිදාවට පත් වෙලා පපුවේ අධ්‍යසාගෙන ඔළුවේ අධ්‍යසාගෙන හඳුළු වැගුරුණු මොහොනේ උරුලමින් සතර ගමනේ ගමන් කරන මේ සත්‍යයට ඒ සියලුම දුක් දුමනස් වලින් මිදීමට අවදාත්පත් ඇහැට කඳුලක් නොවන මට්ටමට ඒක හදා ගන්න පුළුවන් ධර්ම මාර්ගයක් එලි කරලා තියෙන වෙලාවක තමයි මේ හැම දිනාටම මේ මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන්නේ. මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ පින්වතුනි අතිශයින්ම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්. අබුද්ධෝත්පාද කාලයේ උපදිනවාට වඩා මේ බුද්ධෝත්පාද කාලය තුළ ක්ෂණ සම්පත්තිය සහිතව උපදින ලැබෙනවා කියලා කියන්නේ පින්වතුනි අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. ඒත් මේ ඉන්න පින්වතුන් හැමදෙනාටම ඒ උතුම් වූ පුණ්‍ය ශක්තිය, ඒ වාසනා බල මහිමය එනි වෙලා තිබෙනවා සංසාරේ බුදු ධම්ම සංඝ කියන ත්‍රිවිද රත්නයට ගෞරව කිරීමේ හේතු ප්‍රතිශ්‍රේ වීමෙන්. ඒ වගේම සම්මාදිට්ඨිය ප්‍රදාන කොටක නැති ආරස්සායක මාර්ගය වඩන්න උත්සුක වීමෙන්, ඒ වැඩිමිට යොමු වීමෙන් ඒ සාක්ෂාත් කරගන්නට දුණු කුසල ශක්තිය ප්‍රත්‍ය කරගෙන තමයි, හේතු කරගෙන තමයි මේ පින්තුන්ට මේ දුර්ලභ ගණී මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. කුමක් පිටද මෙතුවක් කල ඒ සංසාර ගමනේ ඔබ සදාගත්ත කුසල ශක්තිය නිර්වාණගාමී ප්‍රතිපදාව පූර්ණේ කරගෙන ආපු ඒ ශක්තිය සර්ව සම්පූර්ණ කරගන්න අවස්ථාවක් උදා කරගන්නට. එහෙනම් මේ උපත ඔබට ලැබිලා තියෙනම පතර දුකේ නිදීම සම්පූර්ණ කරගන්නට. ඉතින් එවන් වූ වාසනාවන්ත අවස්ථාවක් තමයි අද අපි මේ අත්න දෙන්නේ. ඉතින් මේ වෙලාවේ පින්නතුනි අපි හැම දෙනාටම ලෝතුරු තථාගත මාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළාන්ට එදුණු ඒ සතර දුකේ මිදීමේ ක්‍රමවේදය, උපක්‍රමය හඳුනා ගන්නට, භාවිතා කරගන්නට, ඒ සාක්ෂාත් කරගන්නට අවැසි දහම් පණිවිඩයන්, උපකාරක ධර්මයන් හිත්වලට ධාරණය කරගන්න තමයි මේ ධර්ම දේශනාමය පින්කමක් හැටියට, ධර්ම සාකච්ඡාමය පින්කමක් හැටියට මේ අවස්ථාව ඔබගේ සංසාරයේ පිනට, කුසලයට උදා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සත්පුරුෂ මිනිසුන්ගේ දායකත්වයක්, මඟ පෙන්වීමක් මේ අවස්ථාවේ ලැබිලා තියෙන නිසා තමයි මේ හැම දිනකටම අද ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය යම් විදියකට උපකාරකයක් හැටියට මේ ජීවිතයට, සංසාරයට ලබා ගන්නට මේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ තමයි මීට මාස 3කට පමණ කලින් ඒ අපවත්වන දෙදුන නිස්සංක වික්‍රම ගුණරත්න පින්වත් මේ පියාණන් වහන්සේගේ තුම්මත සිහිපත් කරලා සම්මත වශයෙන් මේ පින්තුන් විසින් චාරිත්‍රානුකූලව ඉදිරිපත් කරන ඒ ධර්ම දේශනාවේ පින්කමක් හැටියට තමයි මේ අවස්ථාව මේ හැම දිනාටම උදා වෙලා තිබෙන්නේ. ඉතින් මේ සඳහා කටයුතු කරන්නට යෙදෙනවා වෛද්‍ය ශෝභා කුමාරි, පිළිදිය බණ්ඩාර පින්වත් වැඩිමහල් දියණිය, ඒ වගේම පියාරා මහේෂී පිළිදිය බණ්ඩාර අනිත් දියණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාමත් උදව් උපකාර කරන හැම දෙනාමත් මේ උතුම් පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට තමයි මේ අවස්ථාවේදී මේ ආයතන මේ අවකාශය සලසලා දීලා තියෙන්නේ. මේ පියාණන් වහන්සේ ගැන මට මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි මූලික වශයෙන් දැනගන්නට ලැබුණේ. ඒ මොනිකේ කියලා තිබුණේ නැහැ. අපි කොළඹ වැඩි වෙලාවකදී අපේ පින්වත් මිෂෝබා අම්මා මුණ ගැහුණා. ඒක අපේ අම්මගේ ස්ථානයේදී මම හරියට දන්නේ නැහැ. ඊළඟට යාමලගේ නිවසේදී ඒදී ධර්ම සාකච්ඡාවකදී ඇති වෙච්ච හේතුවක් හැටියට තමයි ඒ පියාණන් වහන්සේට ධර්මයේ ශ්‍රවණය කරගන්න අවස්ථාවේ දැල්ස් මම දැකලා තිබුණේ නැහැ. කොම්මරි මාස ගානක් එකම ධර්ම කොටස නැවත නැවත මෙනෙහි කරමින් විමර්ශනය කරමින් තනියම හුදකලා වෙන ප්‍රශ්නයක් ඇති වෙනකොට මායි ඒ ධර්මය ඒ අහපු ඒ කොටසම හිතන් තිබිච්ච ධර්ම කොටසක් ඒක නැවත විමර්ශනය කරනවා. ආයි විමර්ශනය කරනවා නැවත වරක් ආයි අහනවා. මේ ගැටළු සදා ගන්න පුළුවන් හැම අවස්ථාවකදීම තනියම උත්සාහවත් වෙලා තිබුණා. ඉන්මත්තේ සඳහන් කරන බැරි අවස්ථා කීපයකදී අපිට කතා බහ කරලා අවවාද ලබා ගන්න තිබුණා. ඉන්මත්තේ මේ අය අප වැඩසටහන ආරණ්‍ය සේනාසනයකට පැමිණලා ඒ පියාණන් වහන්සේ කොටත් වයෝවෘද්ධයි අවුරුදු 83ක් වගේ වෙන කාලෙදි තමයි මොන කියලා තිබුණේ. ඉතින් ඒ වෙනකොට අපි ආරණ්‍යයට ඉදිරියට යන්න වෙනවා. ගල්ලේ නුවරට ඉතා අපහසුයි ගමන. නමුත් ඒ පියාණන් වහන්සේ මම හිතන්නේ කිසිම ගැටලුවක් නැතුව ඒ මහරහතන් වහන්සේලා දීවිච්ච බොහෝ වටිනා කියන භාවනාවට සුමාකාර උපකාරිතයක් සැලසෙන්නේ පූජනීය භූමිය ඇතුළු කරගෙන සතියක් පමණ කාලයක් කටයුතු කරන්න තිබුණා. වේතමාන්ති බලන්නේ උදේ පාන්දරේම අවසර හෝටලයක් අරගන්නවා. එහෙමම කඳවුරට ගිහිල්ලා භාවනා කටයුතු නිරත වෙනවා. නැවතත් හවස තමයි ඒ වෙන්නේ. ඇවිල්ලා නැවත ධාම් කරුණු සාකච්ඡා කරගෙන වෙන ස්ථානයක නතර වෙලා ඉතිේ වෙලාවේ එයා අපි ආරම්භ කරනවා. මේ පහසුකම් මේ වෙලාවට තිබුණේ නැහැ. කෙනෙකුට නවත් යන්න දෙන්න තරම්. ඉතින් ඒ වෙනකොට ඒ පියාණන් වහන්සේ ඉතින් දැන් ඔහොම සතියක් ඒ දාම් මාර්ගයේ අවධාරණය කරගන්න තිබුණා. ඉන් මත්තේ නැවත අපිට අවස්ථා කීපයකදී මුණ ගැහුණා. ධර්ම කරුණු සාකච්ඡා කරා. සලායතන දාම් ක්‍රමවේදයට අනුව තමයි අනිත්‍ය ලක්ෂණය මුල් කරගෙන ධර්මයේ වඩන්න තිබුණා. ඒ ධර්මයේ වඩනකොට අපිට ඒ පියාණන් වහන්සේකින් ප්‍රකාශ කරන ලද කාරණා කල්පනා කරලා බලනකොට ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට බොහොම ළඟම තියෙන වචන තමයි ප්‍රකාශ කරන්නේ. මම ගන්න කරවල දෙකේම එහෙම කියවලා ලොකෝට තියෙන අදහසක් ඒ පියාණන් වහන්සේට තිබුණේ නැහැ. හැබැයි ඒ කියන වචන සමානවට අත්‍යකීම ප්‍රකාශ කරනවා තරල වචනවලින්. ඒක ත්‍රිපිටක පොත්හාන්තයේ තුල ගැඹ වෙලා තිබුණාට ඒ පොතේ තියෙන පාලි අදහසින් හෝ තියෙන සිංහල අදහසින්ම නොවුණත් මේ කියන්නේ මේ අදහසයි කියන අර්ථය ගන්නමින් තමයි පියාණන් වහන්සේ අපිට ඒ කාලේ ඒ කරුණ මතක් කරන්න තිබුණේ. ඒක ජනවාරි මාස තමයි මේ වසරේ මට අවසානයේට කතා කරන්න තිබුණේ. ඒ වෙනකොට මේ පියාණන් වහන්සේට අවශ්‍යතාවය තිබුණේ අරිහත්ත්වය සම්පූර්ණ කරගන්න ඕනේ කියන කාරණාව. ඒ වෙනකොට ඒ පියාණන් වහන්සේම අපිට මතක් කරලා තිබුණා දාම් කරුණු වලට අනුව මම නැවත සතර පායක උපදින විදිහට හේතු හදාගෙන දැන් නැහැ. නමුත් මෙතෙන් හතර වෙන ගමනක් නෙමෙයි මේ දුක කියන ස්වභාවය. ඉතාමත් හොඳින් මේ දුක කියන ස්වභාවය අවබෝධ කරගත්තා. ඒක තීරණ ස්වභාවයකින් තියෙන දුකක් හැටියට නෙමෙයි, රැවටීම කියන ස්වභාවයෙන් පවතින දුකක් හැටියට මම මේ අඳුරගෙන තියෙනවා. ඒ හින්දා මේ රැවටීමේ නිදීමයි එතන අවශ්‍ය වන්නේ. එන්ද එක මොහොතක් හරි එක දවසක් හරි ආයි ප්‍රමාද වෙනවා නම් ආයි ඉපදිනවා නම් ඒ ජීවිතය බොහොම දුකට බර ජීවිතයක් නිසා එක ජීවිතයක් හරි උපදින්න ඕනේ කියලා තමයි ඒ ගයන් වහන්සේගේ අවසාන අදිෂ්ඨානයේ තිබුණේ. ඒ වෙලාවෙත් අපි ආවාද දුන්නා. මොකද ඒ වෙනකොට පියාණන් වහන්සේගේ තිබ ශරීරයේ කායික ආබාධ උත්සන්න වෙලා තිබුණේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා තිබුණා ප්‍රධාන වීර්යයේ අවස්ථාවේදී කරන්න එපා කියන කාරණාව. මේ ලෝකයේ ප්‍රධාන වීර්යය කියලා කියන්නේ ජීවිතය අතහැරලා කරන වීර්යයක්. මොකද ඒ වීර්යය කරන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා, කරන්න බැරි අවස්ථා තියෙනවා. ප්‍රධාන වීර්යය කරන්න එපා කියන අවස්ථා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙනවා. රටේ ලෝකයේ දුර සමයක් පවතිනවා නම්, ඒ වගේම දුර්භික්ෂයක් පවතිනවා නම්, ඒ වගේම යම් ආකාරයක සංඛ්‍යා වහන්සලා දෙකට බෙදලා ස්වාමීන් වහන්සලා දෙකට බෙදලා විවිධ මති මතාන්තරවල ඉන්නවා නම්, කායික රෝග තියෙනවා නම්, මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ ප්‍රදම් වීර්ය කරන්නට එපායි කියන බුදු වදන අපිට මතක් කරලා තියෙනවා. ඉතින් අන්නේ බුදු වදනට අනුව මම මේ ඥාන වහන්සේ වෙනකොට විවිධාකාර අසනී හොල්ට අවසාන කාලයේ භාජනය වන්න තියෙනවා. මොකද මේ ගමන ලේසියෙන් යන්න පුළුවන් එකක් නෙවෙයි. මාන බලපෑමක් බොහෝම බලවත්ව යෙදෙනවා. මේක ඉවර කරගන්න එහෙම ලේසියෙන් අපවැඩන කෙනෙකුට අවකාශය සැලසෙන්නේ නැහැ. ඒක ලෝතර බුදුරජාණන් වහන්සේට උපමාවකින් මතක් කරලා තිබුණා පින්වතුනි. අපි ඉදිකටුවක් ගත්තොත් එහෙම ඉදිකටුවේ නූල දාන සිදුරක් අපි දකිනවා. මෙන්න මේ සිදුර තරම්වත්පත් ඒ ඉඩ සිදුරේ තියෙන ඉඩ තරම්වත්පත් ප්‍රමාණයක් මේ ලෝකේ මේ ඊතර වෙන ගමනට උදව්වක් ලැබෙන්නේ නැහැ කියනවා. මේ බුදුරජාණන්ගේ වැඩේ කාලෙදි දේශනා කරපු වදනක්. මේ අහස තරම් මේ මාර්ගයේ වළක්වන්න නැත්තම් සතරේ යන්න උපකාරයක් මේ ලෝකෙන් ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ මතක් කරලා තිබුණා. ඉතින් එහෙනම් දේවදාවෙත් අපි මේ ධ්‍යාන වාදයට මතක් කරේ දැන් මේ කායික ආබාධ බලවත් නිසා ප්‍රධාන වීර්යයට යන්නේ පා දැනට මේ කරගෙන යන එකම වීර්යෙම පුළුවන් තරම් සිය පිටවගෙන ඒ වීර්යය පවත්වාගෙන යන්න කියන අවසාන අදහස තමයි අපිට පුළුවන්කම ලැබුණේ ධ්‍යාන වාදයට ලබා දෙන්න. ඉතින් මේ කරුණු තේ වෙනකොටත් අපි මේ ධ්‍යාන වාදයේ අපිට කියපු කමන්දයන් තව ටිකකින් මේ පිනතුන්ට පුරාණගේ ධර්ම මාර්ගයන් පැහැදිලි කරලා දෙනකොට තේරෙවි මේ ධ්‍යාන වාදයේ අපිට මතක් කරපු දේවල් පිළිබඳව මෙයා එක තේරෙවි ඒ ධ්‍යාන වාදයේ තියෙන කොටනද තිබුණේ කියන කාරණාව. ඉතින් ඒවත්ම වටිනවා කියන බොහොම දුර්ලභ මානව ජීවිතයක් ගත කරපු ඒ ධ්‍යාන වාදයේ උපනිෂ්ඨ උපකාර පිණිස ආස්වාභාවයට සම්පූර්ණ කරගන්න මේ නිර්වාණ ගාන ප්‍රතිපදාව උපකාර පිණිස තමයි මේ ආයතන ප්‍රකාර පිණිස මේ අවස්ථාවේදී අපි මේ ගමන වදින්නට යෙදුණා. ඉතින් ඒ හින්දා අපි සියලු දෙනාම තීපත් කරගන්න ඕනේ ධ්‍යාන වාදයේ ජීවිතයක් ධ්‍යාන වාදයේ හදාගත්. හැබැයි මේ හැමදෙනාම Tamanta අවංකවම හදවත ගැඹුරින් ඔය සිංහනාදී කරන්න පුළුවන්කම තියෙනවා. වටාවට ඕතාවට නෙමෙයි. කේම් මේ නෙමෙයි. හදවතින්ම අවංකවම ඒක විතරකින් කියන්න පුළුවන්කම තියෙනවා. බලවත් ඊළඟ ජීවිතයේ හෝ නැවත කවදාකවත් සතර ආපායට උපදින තරම් හේතු මේ ජීවිතය තුළ නැහැ කියලා ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් විදිහේ එකක් හදා ගන්න ඕනේ. අපිට ඒ තාත් අපිට එහෙම කියවයි කියලා අපි එකපාරට විශ්වාස කරා ඒක තර අපි කතා කරන්න යන්නේ නැහැ. ඒවට අපි කරුණු විමසනවා. තව තවත් විමසනවා. ගැඹුරට විමසනවා. විමසලා හැම අතින්ම ඒ කාරණාව සත්‍යද කියන එක විමසා බලනවා. එතකොට ඒක සත්‍යක් නම් ඒ හැම දෙයකටම පිළිතුරු අපි යන්න පුළුවන් නම් ඒ කියන්නේ අවංකයෙන්ම හදව තියෙන මේ කාරණාව දර්ශනය කරගැනයි කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අන්න මේ මතින් අපි මේ ප්‍රකාශයන් කරන්නේ. ඉතින් ඒ හින්ද මේ හැමදෙනාටම බොහෝ වටිනා කියන අවස්ථාවක් අපි උත්සාහවත් වෙනවා. ඒ ලෝතු බුදුරජාණන් වහන්සේ මේ දැනගෙන මාර්ගය අපිට දේශනා කරපු හැටි ඒ මාර්ගය අපි කොහොමද අපේ ජීවිතයට ගලපගන්නේ, ජීවිතය තුළ මේ කාරණාව අත්දකින්නේ සහ අර වගේ සිංහනාදයක් මේ ජීවිතය තුළ සමන්තම කියා ගන්න පුළුවන්කම කොහොමද තලසාගන්නේ කියන කාරණාව පිළිබඳව. එතන පින්නතුන් මේ වෙලාවේ මොකද තීපත් කරගන්න ධර්ම මාර්ගයක් ගැන අපි මතක් කරන්නටයි යන්නේ කියන කාරණාව. එතකොට ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා තියෙනවා භාගතුන් මහත්සේගේ ධර්මය ගැඹුරුයි, ගැඹුරු අර්ථයන්ගෙන් යුක්තයි, ලෝකෝත්තරයි, ශුන්‍යත පංචානුයුක්තයි කියලා. ඒක තේරුම තමයි තා ගැඹුරුයි කියලා කියන එකේ අදහස වටහා ගන්නවද කියන එක නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් අපි හිතන පරාසය තුළ නෙමෙයි මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ. අපිට උගන්වලා තියෙන දේකට අපි හිතන තිරසක්. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ කවුගේ හරි ඒමට ඉගැන්වීමට හිතන්න ඕන එකක් නෙමෙයි. මේක සෝවාදාමයේ සිදුවෙන සිදුවීමක්. මේ දැන් අපි තුලත් අපි යවට මේ මොහොතේ සිදුවෙන සිදුවීමක්. මේ සිදුවීම දිහා නොවනින් බලන්න ඕනේ. ඒක නොදකින කමටයි මෙතන ගැඹුරු කියන අර්ථය මතක් කරලා තියෙන්නේ. මොකද තියෙන එකක් හිතන්නේ තව එකක් නිසා. එතකොට මේක පේන්නේ නැහැ. මේ ධර්මතාවය පේන්නේ නැහැ. ඒ හින්දා ගැඹුරු කියලා අදහස් කරනවා. ගැඹුර අර්ථය කියලා කියන්නේ නිවනට බරවයි හැම වෙලෙම භාවිතා මහන්සියගේ වදන් පෙළ ගැස්සিলা තිබුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ යම් වදනක් ප්‍රකාශ කරන අර්ථ දෙකකින් යුක්තයි ප්‍රධාන වදන. එකක් ලෞකික අර්ථයක් තිබෙනවා, ලෝකෝත්තර අර්ථයක් තිබෙනවා. ඒතර ලෞකික අර්ථය තමයි අපි සාමාන්‍යයෙන් අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ එදිනදා අපි ගත කරන කුජල භාවයෙන් යුක්ත ජීවිතයක මෙතන මම කියලා කුජලයක් ඉන්නවා, මේ වස්තු රූප තියෙනවා, මේ අපි තියෙන ලෝකයක අපි මේ ජීවත් වෙනවා, අපි මේ ජීවත් වෙන්නේ තියෙන ලෝකයකයි කියන ඒ මතය තුළ යම් විදිහකට යහපත් වූ ප්‍රතිපදාවක් හදාගෙන අපායගාමී බලවත් වූ අකුසලයන් බලක්වාලමින් කුසලයට නැඹුරු ජීවිතයක් ගත කර ගන්න අවශ්‍ය කරන උපකාරයක් ලෞකික ධර්මයන්ගේ පිටක. ලෞකික අර්ථයන්ගේ පිටක. ලෝකෝත්තර අර්ථය කියලා කියන්නේ පින්වත්නි ඍජුවම නිර්වාණ ධාතුවල ප්‍රත්‍යක්ෂ වෙන විදිහට ප්‍රකට වෙන විදිහට ඒ දෙතර නැඹුරු වෙන විදිහට භාගතුන් වහන්සේ සිහියටයි ප්‍රඥාවටයි ධීරයටයි උපදෙස් දීලා තියෙන අර්ථ ටික තමයි අපි කියන්නේ ලෝකෝත්තර අර්ථ කියලා. නැත්නම් ගැඹුරු අර්ථ කියලා. ඉතින් මෙන්න මේ අදහසින් තමයි අර ගැඹුරු අර්ථයි කියන අදහස ප්‍රකාශ කළේ. ඒ වගේම ලෝකෝත්තරයි කියලා කියන්නේ මේ ලෝකය කියන ස්වභාවයට අන්තර්ගත නැහැ. විඥානය කියන ස්වභාවය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විඥාන ඉක්මවා ගියද ස්වභාවයක් තුළයි මේ ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කියන එකයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තරයි කියලා මතක් කරන්නේ. ශුන්‍යත පරිසංයුත්තයි කියලා කිව්වේ මේ ධර්මයේ හරය. ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන ප්‍රකට කරන්න හදන මේ ලෝකේ යථා ස්වභාවය තමයි ශුන්‍යත කියන ස්වභාවය. අපි ලෝකෙ මේ හිස් කියන වචනේ තමයි දැනට භාවිත කරලා තියෙනවා. මේ හිස් කියන වචනයම නෙමෙයි යම් ඉඩක මුකුත් නැතුව තියෙන තත්වයක් ගැන නෙමෙයි එතන භාගතුන්ද මතක් කරලා තියෙන්නේ. එතන ශුන්‍යතයි කියලා කියන්නේ යම් හිතේ හැඟීමක් අදහසක් උපදිනවා නම් ඒ අදහසට පණවන්න පෙන්වන්න වස්තුවක් රූපයක් හැඩයක් සතහනක් හෝ කිසියම් දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන අදහසින් තමයි ශුන්‍යතයි කියලා මතක් කරන්නේ. හිතේ යම් අදහසක් උපදිනවා නම් හැඟීමක් උපදිනවා නම් ඒ වගේම යම් ආකාරයක සිතුවිල්ලක් උපදිනවා නම් ඒ උපදින ස්වභාවයේට වස්තු වශයෙන් පුද්ගල වශයෙන් පෙන්විය නැහැ තත්වයක් පණවන්න බැරි තත්වයක් ඇති බවයි ශුන්‍යතයි කියන අදහසින් මතක් කරලා මෙන්න මේම ධර්මයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. මේ ධර්මයේ ලක්ෂණ හතරක් උපදෙලා තිබුණා. එකක් මොකද ලෝකාන ගම්භීරයි අර්ථය ගම්භීර අර්ථ සහිතයි ලෝකෝත්තරයි ශුන්‍යත පස්සන්නිතයි. ඉතින් මෙන්න මේව ධර්මයක් ගැනයි භාගතුන් වහන්සේ අපිට මතක් කරලා තිබුණේ. එහෙම ධර්මයක් අපේ හිතට ගන්නවා නම් අපි ළඟ කරුණු හතරක් තියෙනවා. මේ ධර්මයේ හෙට හම්බ වෙන එකකුත් නෙමෙයි. මේ අදහස හෙට හම්බ වෙන්නේ නැහැ. තව පැයකින් හම්බ වෙන්නේ නැහැ. ඊයෙන් ගන්න බෑ. මේ අදහස ගන්න පුළුවන් මේ දැන්. මේ ඇහෙන වෙලාව. කොහොමද ගන්නේ කියලා කියන්නේ භාගතුන් වහන්සේ. සුසුපාමි. හොඳින් ඇහුම් කන් දෙන්න කියලා. ඒක. හොඳින් ඇහුම් කන් දෙන්න කියන එකේ අදහස මොකක්ද? කන් දෙකට දැන් මෙතන ඉන්න ගම අපිට වෙන වෙන ශබ්ද ඇහෙනවා. ඒක. ඒ ශබ්ද වලට අවධානය යොමු කරන්නේ නැතුව ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන ශබ්දයක විතරක් අවධානය ගන්නවා. ඒකට කියන මොකද්ද? හොඳින් අසාස කියනවා. ඊළඟට මතක් කරනවා භාගතුන් වහන්සේ සෝත ඕදනිසං කන් යොමාගෙන ආනම තර කන් යොමාගෙන ආනම කිව්වොත් එහෙම අපිට සාමාන්‍ය හිතෙන මේ කන් දෙක කොහොම කරලා කරකවගෙන එහෙම අහන එකක් ගැන නෑ. කන කියලා කියන්නේ අධ්‍යාත්මික ධර්මයක්. මේ මස් කෑල්ල. මේක මස් කෑල්ල. මල කඳට මේ මස් කෑල්ල තියෙනවා. එතකොට අපි කනට මොකක් හරි කියනවා කියලා මස් කෑල්ලට මොනවද කියවෝ? ඒ මල කඳ ඇහෙනවා. අපි කියන ප්‍රත්‍යාර දක්වන්න මොකක් හරි තියෙනවද ඒකේ? ඒක එහෙම එකක් නෑ. එහෙනම් කන කියන එක ඒ වෙලාවේ මල කඳ තුල තියෙනවද? කන කියන ස්වභාවය මල කඳ තුල නෑ. එහෙනම් අපි කන කියලා හිතන් ඉන්න එකයි ලෝක බුදුරජාණන් වහන්සේ කන කියලා මතක් කරපු එකයි දෙක. ලෝක බුදුරජාණන් වහන්සේ කන කියලා මතක් කරේ එවලේ තියෙන හිත. ඒ සාත්‍යක නැඹුරුව පවතින හිතට කියපු නමක් තමයි මොකද්ද? කන්. එවලේ ඒ හිත දන්නේ අදාළ ශබ්ද ගැන පමණයි. එහෙනම් ශබ්දයක් ගැන දන්න හිතකට කියන මොකද්ද? කන. බොහොම සරලව කිව්වොත්. එහෙනම් එතකොට එතන එහෙමනම් සෝතං ඕදනිසංති කිව්වොත් මොකද ඒක තේරුම? හිත වෙන කිසිම තැනකට යොමු නොකොට අර ඇහෙන ශබ්දයට යොමු කරගන්නවා. මුලින්ම කිව්වේ විවිධ ශබ්ද අහන්න එපා. හරි? ඇහෙන ශබ්දයක පමණක්, ඒ කියන්නේ ධර්ම ශබ්දයක පමණක් ඒ හිත නැඹුරු කරන එකට කියනවා මොකද්ද? සෝතං ඕදනිසංති කියන්නේ. එහෙනම් අන්න එතකොට තමයි ඇති වෙන්නේ මොකද්ද? අඥා චිත්ත උපකතේ සම්පති. අපි සාමාන්‍යයෙන් එදිනදා හිතලා අපිට ලැබිලා තියෙන අදහස් තියෙනනේ ලෝකෙ. ඊට අනුවනේ අපි තීරණ ගන්න, කල්පනා කරන්න පටන් ගන්න. හැබැයි මේ සෝතං ඕදහිසංති කීවට ඒ තත්ත්වයට ඇති වුණාට පස්සේ එතේ තියෙන විශේෂ ස්වභාවය තමයි පරිවිමර්ශන ස්වභාවය නැත්නම් සතිය ප්‍රඥාව කියන මේ ලක්ෂණය. මේ සිහිය ප්‍රඥාවගේ ලක්ෂණ දෙකට පුළුවන්කම ලැබෙනවා මේ අවස්ථාවේදී ඒ ඇහෙන සත්‍යය තුළේ ධර්ම විමසන අර්ථ විමසන අන්නේ අර්ථ ධර්ම විමසන එකට කියනවා මොකක්ද අඤ්ඤා චිත්ත උපස්සකේසං වෙනත් අල්ලකින් හිතනවා දැන් අපි හිතන විදියක් තියෙනවා ඒ හිතන විදිය හිතන්නේ මොලෙත් එක්ක කරගෙන විඥාන ටිකක් අපි කතා කරමු නේද ඒ සම්පතිකුත් එකතු කරගෙන ගත්තා වූ හැඟීම් සමුදායකින් තමයි මේ බුදියම ගන්නේ කල්පනා කරන්න පටන් ගන්න. ඒතේ තියෙන ස්වභාවික ලක්ෂණේ හිතන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට කිසිම බලපෑමක් නොකොට. ඒක එහෙම තියෙන විදිහට මේක ඇතුළෙම හිතෙන් දරිනවා. අන්න ඒකට කියනවා මොකද්ද? අඤ්ඤා චිත්ත උපස්සකේසං. එතන එතකොට හිතේ ධාරණය වෙනවා. ඒ කියන කාරණා අමුතුවෙන් බලෙන් මේක පද කරලා ගන්න ඕනේ නැහැ. එහෙනම් මේ ආහන බණ ටික මේ මොහොතේ තත්ත්වෙ තිබ්බනම් ආයේ දෙපාරක් හිතාන්න කල්පනා කරන්න ස්වාමීන් වහන්සේ මොකක්ද ඒ කිව්වේ පළවෙනි ටිකේ වචනේ මොකක්ද? ඔයාට මතකද මට මතකද? එහෙම හොයන්න අවශ්‍ය නැහැ. රෙකෝඩ් කරගන්න අවශ්‍ය නැහැ. එහෙනම් හිත කියන්නේ මේ රෙකෝඩ් වල වඩා බොහෝම බලවත් ධර්මයක්. ඒකේ තියෙන ධාරිතාවය හැම අංශුවක් ගානෙම ඒක රෙකෝඩ් කරනවා. එනවා බලන්න. හැබැයි ඒකට ස්වභාවික වෙන්න ඉඩ තිබුණා. ඒතරන්නේ ස්වභාවිකත්වය ලබා දෙන්න තමයි භාවනා කරන මුල ඉඳන් මේ විතරේ මතක් කරන්නේ. ඒ හෙතෙන්ම ඒ හිතේ ප්‍රඥාශීලීක සිතුවිල්ලට ඒ වගේම සිහියනම්ක සිතුවිල්ලට ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබුණා. එතකොට තමයි අඤ්ඤාචිත්ත උපකට කෙල්පන්ති ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ හදවත දැනෙන්නේ. දැන් මේ සාමිනාහ සමහරයි කියනකොට එතකොට ඔයත්තන්ට මතක් ඔයත්තන්ට අර්ථ දෙකක් තියෙනවා. එකක් ඔයත් හිතන විදිය ඒ නැත්නම් මේ ස්වාමීන් වහන්සේ හිතන විදිය දැනගන්න. ඔය දෙකෙන් එකක් නේ දැනගන්න ලැබෙන්නේ. හැබැයි ලෞතු බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද කියන එක කොහොමද දැනගන්නේ? ඒ කියන්නේ මම කියපු දැනගන්න. මේක භාගතුන් වහන්සේ විසින්ම කියපු කාරණාවක් කියලා ආයි වෙන කොහේකවත් දැනගන්න මේ හදවත ගැඹුරට මේක තේරෙනවා. මේක බුදුරජාණන්. අන්න එහෙම තේරෙන්න නම් ඔය කිව්ව අඤ්ඤාචිත්ත උපත්ත ප්‍රසන්ති කියන தත්ත්වයෙන් මෙහි වෙලා ඉන්න වෙනවා. එහෙම වුණාම තමයි ඒ தත්ත්වය දැනෙන්නේ. එතකොට දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා මේ ගැඹුරු ධර්මයේ උගන්න එකක් බා. ඒක පරිපූර්ණ කරන්න ඉගෙනගෙන පරිපූර්ණේ කරන්න එයාට ඒ හිතට හේතු විකේත මොකද කරන්න ඕනේ මොකද කරන්න ඕනේ කොහොමද වැඩ පිළිවෙල කියන එක පැහැදිලි. දැන් අපි ධර්ම දේශනාව ප්‍රවණය කරාම අවසානයේදී අපිට පැහැදිලිද වෙනවද බලන්න. එහෙනම් නිවන් දකින්න මොකද කරන්න ඕන වැඩේ කොහොමද කරන්නේ කියන එක එළි වෙලාද ධර්ම දේශනාවෙන් අපි නැගිටින්නේ ආලා. එහෙම තීරණයක් අරගෙන නැහැ. ඒ ගන්න බැරි වෙන හේතුව ඇයි? මේ කරුණ හතරක් තියෙනවා. හරියට අමු කඳුන්නේ නැහැ. හිත ඒ වෙලෙම නැඹුරු කරලා වෙන අදහස් ඒකේ එන්න දෙන්නේ නැහැ. ඒ වගේම හිතේ ස්වභාවිකත්වයෙන් හිතට හිතේ කිදෑන්නේ. එහෙනම් පොතන විඤ්ඤාණ වලින් තව බල ගන්නවා. කොහෙන් හරි තව අහපු දාහම් කාරණාවක් ඇතුළට එන්න පුළුවන්. තරම් ඉතින් හිතාගෙන ඉන්න එකක් එන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර දේවල් ඇවිත් එහෙම මායයක් ඉඳලා හිත ඇතුළට එකක් දාන්න පුළුවන්. එහෙම දේවල් එනවා. එහෙනම් අපි දන්නේ නැහැ එකපාරට මේ බණහාගෙන ඉන්න ගමන් බුදුරණන් වහන්සේ කියන තරහයිති. මේ ස්වාමීන් වහන්සේ කියන තරහයිති. මේ බනහල් ඒක කල්පනා කොහොමද එන්නේ? එහෙම අදහසක්වත් තිබුණේ නැහැ මොකක්වත් තිබුණේ නැහැ තරහක් ආවෙන පාරට. අන්න මොකද්ද? ඒ මාන බලපෑම. එහෙනම් ඒ හින්දා ඒ ඔක්කොම වළක්ව ගන්න පුළුවන් විදියක් තමයි බලපෑම මතක් කරේ. බුදුරජාණන් වහන්සේ හදවතේ එහෙම තිබ්බ දේ අපි දැනගන්න ඕනේ. තව කෙනෙක් ඊට කියන දෙයක් නෙමෙයි. ඒක තමයි අර අචින්න වෙනවා අඛණ්ඩව පවතිනවා කියලා බුද්ධ ශාසනය ගැන කතා කරමු. එහෙනම් එන්නේ. එහෙනම් ශ්‍රාවකය තුළ මේ ගති ලක්ෂණ හතර අමාරුයි. නමුත් කොහොම හරි කරලා සාන්තාරික දින තුනක් කෙරේ තියෙන ශ්‍රද්ධාව මුල් කරගෙන මේ ජීවිතේ මේ මොහොතේ මේ ඉන්න ආත්මෙම නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය ඇතුව ශ්‍රවණය කිරීම තමයි ඒකට ප්‍රධාන හේතුව. පැහැදිලි නේද? අන්නේ නම් මේ අදහස හිතේ දරාගෙන දැන් අපි මේ ධම්පරියාය පිනුත් මතක් කරනවා. හොඳින් අසාගෙන මේක කතාවක් වගේ චිත්‍රපටයක් බලනකොට කොහොමද හිත තියාගෙන ඉන්නේ? ඒ යම් ඡන්දයක් තිබුණාද, වීර්යයක් තිබුණාද, විමර්ශනයක් තිබුණාද, අදිෂ්ඨානයක් තිබුණාද? ඒ වගේම ධර්මයකට එක ගල්ප ගන්නවා. එක්කෝ මේ ආහන ධර්මයේ කැමැත්ත කොහරි කළොම මේ කහ ගන්නවා කියලා කැමැත්ත ඇති කර ගන්නවා. එන්න නැත්නම් වීර්යය, අදිෂ්ඨානය, මේක අහල කොහරි මම මේක ධාරණය කර ගන්නවද, නොකඩේ අදිෂ්ඨාන. එහෙම නැත්නම් අර මම කියවා ඒ නෝනේ විමසකනේ කියන කෙන පදය දිහා උදි මොකක් හරි මේක ඇතුලේ තියෙනවා මේක හොයා ගන්න ඕනේ කියලා ඒ ගවේෂණයේ ඉඳලා මේ කියන එක ඇතුලේ තව අපේ ධර්මයේ නිවන් දැකීම අවශ්‍ය කරන කොටසක් නැගවිලා තියෙන කොහොමද ඒ කියන කාරණාව ඇතුලේ මේක දන්නවා මේක තමයි හරය කියලා අන්න එහෙම විමර්ශනය කිරීම තමයි ඔය හතර එකකින් එක තියාගත්තොත් මේ කාරණා පහදලින් අවබෝධ කරගන්න පුළුවන්. මොකද මම මේ වෙලාවට කියලා දෙයක් නෑ. ටිකක් අපිට අනිවාර්යයෙන්ම තෝරාගත යුතු නිවන් දකින්න අවශ්‍යම කරන කොටසක්. දැනට අවශ්‍යම කරන කොටසක්. මොකක්ද අපි මතක් කරන්නේ ඉතින් ගාථා රත්නයකින් වෙනතට මතකයි. සීනිමානි වික්කවේ සංකතං සංකත ලක්ෂණ. එතන අපි මතක් කරනවා මහරණී මේ සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. අපි සංකතය කියන එක පස්සේ කියලා තියෙනවා. සංකත කියන ස්වභාවික ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද මේ ලක්ෂණ තුන? උපාද පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා. හට ගැනීමක් පනවන්න පුළුවන්. වයෝ පඤ්ඤායති. ඒකේ විනාශයක් වැයවීමක් නැතිවීමක් පෙන්වන්න පුළුවන්. ඒතරත් අඤ්‍යතත් පඤ්ඤායති. ඒ හට ගැනීම නිරුද්ධ වීම වල වෙනස්කම පෙන්වන්න පුළුවන්. යම හටගත්තා නම් ඒක නැති වෙන ස්වභාවයකුත් තියෙනවා. මේ හට ගැනීම නැතිවීම වලින් අඤ්‍යතත් පඤ්ඤායති. වෙනස් වීමක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ සංකතයක තියෙන ලක්ෂණ මොකද්ද? හට ගැනීමේ ලක්ෂණයක් තියෙනවා සංකතය කියන එක. ඒ වගේම වැයවීමේ නැත්නම් නැතිවීමේ ලක්ෂණයෙන් යුක්තයි සංකතය. ඒ වගේ වෙනස් වීමේ ලක්ෂණයෙන් යුක්තයි සංකතය. මේ ලක්ෂණ තුනේ එකක් හරි කොහෙද තියෙනවා නම් යම් රූපයක යම් වස්තුවක යම් ඇහැට කනට නාහයට ජීව ශරීරයට හැඟෙන තැනක ඒකට කියනවා මොකද? සංකතය. මොකද? සංකතය. ඒක සංකතය අඳුරගන්නේ කොහොමද? ඔය ලක්ෂණ තුනේ මොකද? හට ගැනීමේ ලක්ෂණේ තියෙනවා නම් ඒක උපදිනවා. එන ස්වභාවයේ ලක්ෂණයක් තියෙනවා නම් ඒක මොකද්ද? සංකතය. නැතිවීමක් පේන්න තියෙනවා නම් ඒක සංකතයක්. වෙනස්කමක් පේන්න තියෙනවා කලෝ පැති හැටියට වඩා වෙනස් ආකාරයෙන්. පෙනීමක් වෙනවා නම් ඒක කියනවා මොකද්ද? සංකතය. ඔය ලක්ෂණ තුන මේකාන්තයෙන් තියෙනවා. ඒ හින්දා අන්නේවන් උදේක කියනවා සංකතය. ඊට පස්සේ බාගතුමාට මතක් කරනවා තීනමානී වික්කවේ අසංකතස්ස අසංකත ලක්ෂණ. මානේ අසංකතයේ කියන ධර්මයක් කියනවා ඒකක ලක්ෂණ තුනක් තියෙනවා. හටගෙන උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් පේන්නේ නැහැ. නෑ වයෝ පඤ්ඤායති. නැතිවීමක් පේන්නේ නැහැ. නෑ චිතස්ස අඤ්ඤතත්ත්ව පඤ්ඤායති. ඒ ඇතින් නැතිව යකේ කියෙන්නේ නැති නිසා එහෙම තැනක වෙනස් වීමක් පේන්නේ. එහෙනම් අසංකතයක ලක්ෂණ මොනවද? අසංකතය මොකද්ද කියන එක අවශ්‍ය නැහැ. දැන් මේ මොකද්ද කියන්නේ කියන එක. අසංකතයක ලක්ෂණ මොනවද? එහෙනම් කොල්මා ධර්මතා ටික තමයි අපි දැන් විස්තර කරගන්න හදන්නේ. හරි. සොද මේ ලෝකේ ගත්තොත් දැන් අපි උපත්ේ නම් මේ අවස්ථාව දක්වා අපි ජීවිතේ ගත වෙලා තියෙනවානේ. අපිට මෙතුවක්කල් හම්බ වෙලා තියෙන්නේ සංකතද අසංකතද? අවංකව හිතට එකදව එකපාරට උත්තර දෙන්න එපා. කල්පනා පරිසරව උත්තර දෙන්න. ඒ අර කීප ලක්ෂණ වලට හිත යොමු කරමින් උත්තර දෙන්න. සංකතද අසංකතද? සංකත. ඇයි සංකත කියලා කියන්නේ? ඒ කියන්නේ මොනවා හරි හම්බ වෙච්ච දේවල් හම්බ වුණා කියනකොට මොකද ඇවිල්ලා තියෙන්නේ? හටගෙන. හම්බ වුණා කියනකොට මොකද උනේ? හටගෙන. එහෙනම් සංකත සංකතද? සංකතයක් කියන්නේ. එතකොට එහෙනම් නැති වුණා නම් මොකද සාප නැති වුණා.
සංකතයක්.
මේක ගෙනත් දාන්න පුළුවන්.
සහෝදර ඥාති නේද? ගංගාව ඉර පොළොව පුළඟ ගස්වැ දෙවියෝ නිරය තිරි සම්පේත අසුර මේ ඔක්කොම සංකත. එහෙනම් දැන් මේ ජීවිතේ ගත වෙන්නේ කොයි වගේ දැනකටද? සංකතයක්. එහෙනම් මේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද මේ? සංකතයක්. එහෙනම් එතකොට එනම් තාම මේ අසංකතය කියන එක හම් වෙලා නැහැ. එහෙනම් මේ ගත කරන ලෝකයේ තුලින් මේක හම් වෙලා දිනවද? නැහැ. හම්බ වෙලා තියෙනවා. හම්බ වෙයි කියලා විශ්වාසද? ගත කරන ලෝකයේ තුල මේ ලෝකයේ තුල බැහැ. එහෙනම් නම් ලෝකයේ තුල කවදාකවත් අසංකතය හම්බෙන්නේ නැහැ. ලෝකය කියනකොට මොකදලා තියෙන්නේ? සංකතයක් හම්බ වෙලා තියෙනවා. අර ලක්ෂණ වලින් කියන්නේ මොකක්ද තාම සංකතය කියන එක දන්නේ නැහැ. අර ලක්ෂණ ටික මේවල තියෙන නිසා ඒක මොකක් හරි සංකතයි කියන අදහසක් තමයි ආйти. තේරෙනවද? එතකොට මේ සංකතවලය සංකතවල තියෙන මේ හට ගැනීම, නිරෝධ වීම, ඒ වගේ වෙනස් වීම නිසා හිතට මොකද තියෙන බලපෑම? එහෙනම් මේ සංකත කියනකොට මේක ඇතුළේ තියෙන මොකද්ද? දුක කියන්නේ. කොහොමද ඒක දුක කියන එක එන්නේ? හට ගැනීම, නිරෝධ වීම, වෙනස් වීම කියන මේවා තියෙන නිසා. හට ගැනීමක් තියෙනවා නම් ඒ කියන්නේ එතන නිරෝධයකුත් තියෙනවා. තේරෙනවද? හට ගැනීම, නිරෝධ වීම වෙනවා නම් පළමු පැවිදි හැටිය හම්බ වෙන්නේ නැහැ ආයි. දැන් මුලින්ම දැන් මේ අවලෝසව ගත්තොත් එහෙම දැන් ආයි පහ එන්නේ. පහ කියන ඉලක්ක මෙන්න තියෙන කොහේ ලාවද? දැන් ආයි හම්බ වෙනවද? කොහොමද දැන් මේ පරිසරයත් එක්ක මේ පහ ආයි කවදාකවත් හම්බ වෙන්නේ? දැන් මේ වැස්ස හුලඟ මේ තියෙන සීතල මේ ඉන්න පිරිස ඇඳලා තියෙන ඇඳුම් ටික ආයි කවදාකවත් එන්නේ? ওই නිරියව් ටික ඒ පහට තිබ්බ ටික ආයි කවදාකවත් එනවද? ආයෙ එන්නේ නැහැ. හොයන්න බෑ ඒකයි. එහෙනම් මේ தත්ත්වෙද මොකද උනේ? තිබ්බ தත්ත්වෙද? මේක නිරුද්ධ වුණා. දැන් මම වචන මෙතන ප්‍රකාශ කරා යම් ප්‍රමාණයක්. නේ? මුලින්ම කියපු වචනේ. සිල් ගන්න, සමාදන් වෙන්න, নমස්කාර පාඨය සජ්ජායනා කරන්න කියලා ඒ කියපු එක මොකද උනේ? ඊළඟ නමෝ තස් ආදී කියද්දී. ඒක ඉවරයි. තේරෙනේ? තේරෙනවා. නමෝතස් ඉවර වෙනවා. ඒ කියන ගාථාව බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඉවර වෙනවා. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට. ඒතර ධම්මං සරණං ගච්ඡාමි ඉවර වෙන්න ඕනේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. එහෙමද නැද්ද? එහෙනම්තර බලන්න ඉවර වෙනවා ආයි එකක් එනවා. ඒ ආපෙකට මොකද වෙන්නේ? ඉවර වෙන්න වෙනවා. ඒ ඉන්න තව එකක් එවනේ. එහෙනම් දැන් මේ ගත කරපු මේ අවස්ථාව තුළම පිළිපදින මේ මොකක්ද අර? අසංගත ලක්ෂණ, සංගත ලක්ෂණ. එනනේ.
එතකොට ඕකෙදී අපි මේ වාඩිලා ඉන්න ඉරියව් වලට කැමතියි සමහරක් කියලා. නේ කැමතෙන් මේ ඉරියව්ව කරන් ඉන්නවා. ඒ ඉරියව්ව තව ටිකක් කළා යනකොට මොකද වෙන්නේ? ඒ ඉරියව්ව එපා වෙනවා. වෙහෙස බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ඉරියව්ව නිරුද්ධ වෙනකොට තව ඉරියව්වක් හටගන්නවා. තව ඉරියව්වක් හටගත්ත කියන්නේ ඉස්සල ඉරියව්ව නිරුද්ධ වෙනවා. දැන් මේ ඉරියව්වට කැමති. අලුතෙන් හටගත්ත ඉරියව්වට. දැන් මේ ඉරියව් තුල ඉන්නකොට තවත් ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඒකේ ඉන්නට බෑ. දැන් මොකද වෙන්නේ? වෙහෙසයි අපහසුයි. දැන් ආයෙත් සිද්ධ වෙන මොකද? එක්කෝ කලින් ඉරියව්වට හරි තවත් වෙන ඉරියව්වකට හරි මාරු වෙනවා. ඒ මාරු වෙනකොට මර තිබ්බ ඉරියව් මොකද වෙන්නේ? ඒක නිරුද්ධයි. ආයෙ අලුතෙන් එකක් එනවා. ඒක ඉස්සල ඉරියව්වම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ඉස්සල ඉරියව්ව ඉස්සලාම දුකයි කියලා තමයි අතහැරියේ. නේ? ඊළඟ ඉරියව්ව සැපයි කියලා අල්ලගත්තා. ඉතින් ඒ ඉරියව්ව සැපයි කියලා අල්ලගෙන ටිකක් වෙලා ඉන්නකොට ඒක දුකයි කිව්වා. හැබැයි ඉස්සල දුකයි කියන එක දැන් ආයෙ සැපයි කියලා ආයෙ අල්ලගන්න. එවනේ. ඒතර නම් මේ සංකතයක තවත් මෙන්න මේකුත් පේන්න තියෙනවා. මොකද්ද? දුක සැප කියලා ස්වභාවයක් අතර දෝලණය වෙනවා. සංකතය කියන එක තුල තියෙන තව එක ගැප් දෙලා මොකද්ද? ඒකේ දුක කියලා ස්වභාවයකුත් තේන්න එනවා, සැප කියලා ස්වභාවයකුත් තේන්න එනවා. තේරෙනවද? ඕකේ ආයි හොඳට බැලුවොත් තියෙනවා. ඒතර බුද්ධ දේශනාවේ තියෙන ආස්වාදය සහ ආදීනව කියන වචන පොතෙන් පාවිච්චි කරලා තියෙනවා. මොකද්ද? අර අපි හොඳයි සැපයි කියලා හිතන එකට කියන මොකද්ද? ආස්වාදය කියලා. ප්‍රාර්ථනා කරන ස්වභාවය ආස්වාදය. ඒ වගේම ඒකේ තියෙන වෙහෙස මොකද්ද? ආදීනව. අපහසුර කියලා මොකද්ද? ආදීනව කියලා වචන තමයි භාවිත කරලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ සංකතයක තියෙන මොකද්ද? එන ආස්වාද ආදීන ස්වභාවය. තවත් මේක ගැඹුරට හොඳට බැලුවොත් එහෙම පේන්න තියෙන හැම වෙලේම මොකද්ද? හැම වෙලෙම ඉරියව් මාරුම් නැවත නැවත වීම් කියන එකක් තියෙනවා නේද? ඉරියව් මාරු කරන එක ආයි මායිම වෙනවා. මෝන හොදන එක ආයි මායිම වෙනවා. කෑම කන එක ආයි මායිම වෙනවා. හුස්ම ගන්න එක ආයි මායිම වෙනවා. ඇස්පිල්ලම් ගන්න එක ආයි මායිම වෙනවා. නේ? ඇඟ හොද ගන්න ඒවා, නා කියා ගන්න ඒවා, ඇඳුම් මාරු කරන මේ ආයි මායි මායි මායිම එකක් වෙනවා. ඇයි ආයි මායිම වෙන්නේ? ඒ ආයි මායිම වීම හොඳයිද නරකයිද? ආයි මායිම වෙනවා කියන එක ආයි දැන් ආයි ඡණ්ඩ වෙනවා හිට වෙනකොට පැහැ වෙනකොට දැන් ආයි මේ දේ කරන්න වෙන එක හොඳයිද? එකම දේ ආයිම කරන්න වෙන එක හොඳයිද නරකයිද? ඒක අපහසුවක් තියෙනවා. එකම දේ නැවත නැවත කරගෙනම එකම දේ ඒක අපහසුවක් තියෙන එක. ඒ හින්දා බැලුවොත් එහෙනම් මේ සංකතයක නැවත නැවත වෙනවා කියන එකේ තේරුම මොකද්ද? හට ගන්නවා නැති වෙනවා. හට ගන්නවා නැති වෙනවා. ඒකම තමයි නැවත නැවත වෙනවා කියලා අර්ථයෙන් කියන්නේ. එහෙනම් ඒක ඇතුළෙම තියෙන මොකක්ද එහෙනම්? ආස්වාදයේ කියලා අපිට ගන්න බෑ, සැපයි කියලා ගන්න බෑ. ගත්ත හැම මොහොතක්ම ආයෙ හැරිලා බැලුවොත් තිබිලා තියෙනම දුක. ආයෙ මොකද කරන්නේ? මේ දුකම ආයෙ වෙන විදියකින් හොයනවා. එහෙනම් ඒ දුකම වෙන විදියකින් හොයනවා කියන්නේ සැපයි කියලා, ඒක හොඳයි කියලා, වටිනවා කියලා අදහසක් ඉදිරිපත් කරගෙන නැවත නැවත ඒකම පාවිච්චි කරනවා. කලින් සිය පිටේ වරන් නැ මේක දුකයි කියලා. එහෙනම් නැවත වරක් අල්ලන්න හදනකොට මොකද වෙන්නේ? ඒ සිහිය ඉදිරියට එනවානේ. ඇවිල්ලා කියනවා මේක ඉස්සලා දුක වුණා. එහෙනම් දැන් ආයෙන එක පාවිච්චි කරොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම දුක එනවා. එතකොට එහෙම දැනගෙන පාවිච්චි කරොත් දුක උපදින වෙලාවට වේදනාව වැඩි ඉද අඩුයි. අඩුයි. නේ? ඒ වෙලාවට ප්‍රතිකාරම අපි ළඟ ප්‍රතිකාරම උපදවා ගන්න පුළුවන් මේ දුකෙන් මිදීමට. එහෙම දැනගත්තොත්ද නැද්ද? දැනගත්තොත් දුකයි කියලා දැනගත්තොත් තමයි දුක අඩුවෙන් දැනෙන්නේ. ඒ වගේම මේ දුකෙන් මිදීමට අවශ්‍ය කරන ප්‍රතිකර්ම හොයන්නේ. නැවත එවන් තත්ත්වයකට පත් නොවෙන්න උපකාර කරන්නේ. එතකොට එනම් සංකතයක් ගත්තොත් එහෙම සංකතය කියන එක ඇතුළෙම හොයලා බැලුවොත් තියෙන්නේ මොකද්ද? දුක පමණයි. කොහොමද දුක පමණයි කියන්නේ? ඒක තුන් ආකාරයකින් තියෙනවා ඒක ඇතුලේ. කොහොමද? දැන් අපි ගමුක දැන් ඔන්න ඉරියව්වම අපි අරගමුක. ඉරියව්ව දැන් වාඩි වෙලා ඉන්නකොට දැන් ඔන්න ටිකක් වෙලා ගිහිල්ලා කියලා හිතමුකෝ අපි. දැන් ඔන්න රිදිල්ල පටන් ගන්නවා. දැන් ඒ තත්ත්වය මොකද්ද? දුකක්. පැහැදිලිද? ඒකෝ දැන් ඕකෙන් මෙතෙන් එපෑයි. ඔහොම හිටියයි කියලා මෙතේද? නෑ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? උත්සාහයක් ඕනේ. ඒකෙන් මෙතෙන් දැන් උපක්‍රමයක් හදනවා. මොකද උපක්‍රමේ ශරීරයේ තව පැත්තකට බර කරගෙන ලොකු බරක් අරගෙන ඒක කරකවන්න වෙනවා. ඒ කරකවන එක තමයි. අය ඇඟ හිත මෙතන හොඳට කල්පනා කරලා ඇඟ බර කරගෙන ඕම කරගෙන නැවත වරක් හරි ගැස්සෙනවා. ඒ කරන වෙලාවට හොඳට කල්පනා කරොත් ඒක පහසුවක් ගෙනත් දෙනවද අපහසුවක් ගෙනත් දෙනවද? අපහසුවක්. එහෙනම් දැන් අපි මූණ හොදනවා කියන්නේ කබ එකතු වෙලා තියෙන ඇහි. හොඳට පිරලා කබ. දැන් මේක පහසුද අපහසුද? අපහසු. දැන් ඉලක් මේකේ මෙතෙන්ද තියෙන්නේ මොකද්ද? මෙතන හොදලා අයින් කරන්න ඕනේ. ඒකත් අපි බාත්รูම් එකට ගිහින් ඉවරලා ටැප් එක අරින්න ඕනේ. ඇරලා වතුර ගෙන ගන්න ඕනේ. ඒකට අත් දෙක ගෙන යන්න ඕනේ. අත් දෙක වතුර ටික එකතු කර ගන්න ඕනේ. එකතු කරගත්ත වතුර ටික ආයි තමන්ගේ පැත්තට ඇදලා අරගෙන මූණට විසි කරන්නට ඕනේ. ඒක පිහදලා කබ ටික අයින් කරන්න ඕනේ. ආයි ඒක අයින් වෙනකන් නැවත නැවත හොඳට මයින් වුණා කියන එක මේ වෙලේ කරන්න ඕනේ. ඒක පහසුවක්ද? මූණ හොදා නැතුව මේ ඉඳ තිබ්බනම් දිගටම කබත් නැහැ මූණ හොදන්නෙත් නැහැ. එහෙම තිබ්බනම් පහසුද? පහසුයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කබ හොදන්න යනවා කියන එක අපහසුයි. ආයක පහසුවක් කියලා. තේරෙනවද? එහෙනම් මේ වේදනාවෙන් මිදෙන්න දරන උපක්‍රමයක් අපහසුයි. වේදනාවත් අපහසුවක්, වේදනාවෙන් මිදෙන්න හදන උපක්‍රමෙ අපහසුවක් ඒක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මූණ හොදක අපි දැන් ඉරියව්වට මෙහෙමයි. ඒ ඉරියව්ව මොන මාරු කරලා දැන් හිටියා දැන් දැනෙන විදිය කොහොමද ඉරියව් ඉන්නකොට? දැන් පහසුවක්. කැපයක් කියලා දැනෙනවා නේ. හැබැයි ඒ වෙලාවේ ඒ ඉරියව්වට එනකොට කොහේ හරි අපිට මේ වරලේ ඉරියව්ව කියලා කියමු කකුල් දෙක දිගරගෙන හිටියා අමාරුයි. දැන් මොකද කකුල් දෙක වක් කරගෙන හරි පරයන්ට හරි ආවා. දැන් එහෙම ඉරියව්වට ආවට පස්සේ අර ඉස්සල තිබ්බ දුක් දැනෙන වේගය අඩු වෙලා ගියා. දැන් බොහොම සතුටුයි හොඳයි කියලා හිතෙනවා. ඒ වෙනකොට තව තැනක් පොළොවට බර වෙලාද නැද්ද? පොළොවයි ඇඟයි එක තැලිලද නැද්ද? තැලෙනවද නැද්ද? එතකොට දැන් එන්න බර වැඩි වෙන මොකද තත් තැලෙන ප්‍රමාණය වැඩි. නහරවල ටික දැන් තෙරපෙන ප්‍රමාණය වැඩි වෙන පටන් ගන්නවා. දැන් වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද? අර කැපේ හොඳයි කියලා ගත්ත ඒ අදහසට මොකද වෙන්නේ දැන්? ආමි අදහස කෙමින් පිටින් අයින් වෙයි අර අපහසු ආයුතරයක් ඉස්මතු වෙයි. එළඟ හොඳයි කියලා ගත්ත එකක් මොකද වෙලා තියෙන්නේ? වෙනස් එක දුමෙතර බලන්න. එහෙනම් දැන් මේ සම්පූර්ණ ඉරියව්වත් ඒ ඉරියව් මාරු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ගත්තොත් එහෙම මේ ක්‍රියාවලිය ඇතුළෙම පහසුව කියලා එකක් අනිවාර්යයෙන්ම ගැබ් වෙලා නතර වෙලා තිබෙනවා. එහෙනම් ඒකේ පේන්නම ප්‍රකට මුදිපරි මොකද්ද? අපහසුව. ඒ කියන්නේ දුක, අසහනය. තේරෙනේ? එහෙනම් බලන්න එකට බුදුරණන් නම් ටිකක් මතක් කරලා දුන්නා විතර අර විඳින දුකට කිව්ව මොකද්ද? දුක්ඛ දුක කියලා. එහෙනම් සත්‍ය වශයෙන්ම වේදනා ස්වરૂපයෙන්, පීඩන ස්වરૂපයෙන් දැනෙන දුකට කිව්ව මොකද්ද? දුක්ඛ දුක කියලා. ඒ දුකේ මිදෙන්න දරපු උපක්‍රමය ටිකක් සංඛාර දුක කියලා. තේරෙනවා? ඒ උපක්‍රමයක් යොදන්නේ පැන්නේ දුකේ මිදෙන්න. ඒකට කිව්ව මොකද්ද? ඒකත් අපහසුවක්. ඒකට කිව්ව සංඛාර දුක කියලා. ඒ වගේම අර සැපයි කියලා ගත්ත අදහස දැන් ටිකක් කියලා යනකොට මොකද වෙන්නේ? ඕක නැති වෙන පැත්තට යන්නේ. සැප වැඩෙන පැත්තට යනවාද නැති වෙන පැත්තට යනවාද? නැති වෙන පැත්තටයි යන්නේ. මූණ හොදලා කබ අයින් කරලා තියෙන එකේදී කබ නැතුව තියෙන පරිමාව වැඩි වෙනවද නැත්නම් කබ ගලන ඉඩ එන ප්‍රමාණය වැඩි වෙනවද? වැඩි වෙනවා. බඩකින්නට කෑම බඩකින්නි ඒකට කෑම ටික දාගත්තාම දැන් එතනින් එහාට සිද්ධ වෙන්නේ කෑම පිච්චෙන එක. කෑම පිච්චෙනවා කියන්නේ බඩේ දෙන කෑම ටික වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් මෙන්න මේ වෙනස් වෙන සැපේ වෙනස් වීමෙන් අර හොඳයි කියලා ගත්ත අදහස නොපැවතීමෙන් දුකක් ඇති වෙන එකට කොහොමද විපරිණාම දුක්ද? මොකද කිව්වේ? එතකොට මේ සංකතයක මේක අනිවාර්යයෙන්ම තියෙනවා. නේද? ඒක අසංකතයකද ඔය ලක්ෂණ තුන තිබුණේ? ඔය දුක් තුන තිබුණේ? නෑ. ඔය ගැන කතා කරේ අපි අසංකතයක් අතුරු කරගෙන සංකතයකද? සංකතයකද? එහෙනම් සංකතයක් අතුරු කරගෙන මේ තුන අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද්ද? දුක්ඛ දුක්. ඒ කියන්නේ විඳවන දුක. සාමාන්‍ය කතා කරද්දී දුක් විඳිනවා, විඳවනවා කියලා කියන්නේ කායික මානසික වශයෙන් අන්නේ දුකට කියනවා මොකද්ද? දුක්ඛ දුක්. ඒ අදාළ දුකෙන් මිදෙන්න හිතන එකත්, එකපතතවල ක්‍රියා කරන එකත්, වචන ප්‍රකාශ කරන එකත්, උස්ම ගන්න එකත් මේ ඔක්කොම ඇති මොකටද? සංඛාර දුක්ඛයට. යම් විදිහකට ඒ හටගත් දුක පාලනයක යටපත් යම් අඩුවක් කරගත්තා. හැබැයි ඒ අඩුවීම අල්ලගෙන ඉන්න බෑ. ඒ අඩුවීම තවදුරටත් අඩු කරගෙනම බිඳුවටම බස්සන්න බෑ. නැත්තරම නැති කරන්න බෑ. ආයි ඒකෙම අට ගන්න නිසා ඒකට ගම කද්ද? විපරිණාම දුක්. එහෙනම් මේ සංකත ඇතුළු කරනවා, මේ ලෝකය ඇතුළු කරනවා නම්, මේ ඇඟක් ඇතුළු කරනවා නම් තේරෙනවා. ඒ හැම තැනකම තියෙන්නේ මේ තුන. එහෙනම් සංකතයක් තුළ ඇතුළු වෙලාම තියෙන මොකද්ද? දුක පමණ. සංකත හොයනවා නම්, සංකත ඇතුළු කරනවා නම්, සංකත ප්‍රාර්ථනා කරනවා නම් ඒ මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? දුක. ඇතුළු කරන්නේ මොකද්ද? දුක. එනනම් එහෙනම් මේ සංකත කියන එකට තවත් හොඳ නමක් තමයි මොකද්ද? දුක. සංකතයක් කියන්නේ මොකද්ද? දුක කියන ස්වභාවයක්. හරි, දැන් මෙතන කාට හරි පොළවන්න නම් ඔප්පු කරලා පෙන්නන්න. සංකතය කියන්නේ සැපසහිත එකක්. සංකතයක සැපේ තියෙනවා. නැති කවදාකවත් නිමා නොවන, වෙනස් කරන්න බැරි සැපයක් තියෙනවා කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන්. කල්පනා කරලා බලන්න. දැන් සංකත කියලා කෙටියෙන් ගත්තොත් මොනවද? නෑ, සංකත දැන් අපි එකතු කරගත්තොත් සංකත කියන්නේ මොකද? ලෝකය. නේද? මේ ඇඟ සංකතයක්. ඇඟ ගමු අපි. නම් මේ ඇඟ කියන එක පාවිච්චි කරලා සැප සදාකාලයටම හොයා ගන්න පුළුවන්ද? තියා ගන්න පුළුවන්ද? පුළුවන්. ඇඟ කියන එක තියාගෙන සදාකාලයටම සැප හොයා ගන්න පුළුවන්ද? කවදාකවත් වෙනස් නොවන සැපයක් පුළුවන්. කවදාකවත් නැහැ. ඇයි වෙන්නේ? අර සංකතයක තියෙන ලක්ෂණ තමයි හට ගැනීම, නිරෝධ වීම, නිරෝධය කියන එක තියෙනවා ඒකේ. තේනවා? නැතිවීම කියන එක තියෙනවා. නැතිවීම තුළමයි හට ගැනීමක් ගැන මම ඉස්සරට කියලා දෙනවා. ඒක හට ගැනීමක් ගැන කතා කරනවා. තේරෙනවා? ඒතර හටගත් ස්වභාවය නතර වෙලා නැහැ. ඒක නැති වෙනවා කියන එකට ආයි යට. නැතිවීම නතර වෙලා නැහැ. ඒකත් හට ගන්නවා කියන එකට යට. ඒ හින්දා බාදුරන් තුන්වෙනි වතාවට වෙන්නේ තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති. මේ ඇතිවීම නැතිවීම නිසා එන මොකද වෙන්නේ? වෙනස්කමක් පේනවා. යමක් හට අරගෙන නැති වුණේ නැත්තම් වෙනස්කමක් දැකිය හැකිද? යමක් හට ගන්නවා, ඒක නැති වෙන්නේ නැහැ. වෙනස්කමක් පෙන්වන්න පුළුවන්. අපි වෙනස්කම කියන එක ලෝකේ කොහොමද ගන්නෙ? ඉස්සෙල්ලා මෙහෙමයි, දැන් මෙහෙමයි කියලා සසඳලා නේද? එකම දෙයක වෙනස්කම බලන්නේ කොහොමද අපි? ඉස්සෙල්ලා මෙහෙමයි, දැන් මෙහෙමයි. එතන දැන් මෙහෙමයි කියනකොටම ඉස්සෙල්ලා කියන එක මොකද වෙලා තියෙන්නේ? නැති වෙලා. ඉස්සෙල්ලා එහෙමනම් දැනුත් එහෙමයි. තේරෙනවද? ඉස්සල්ලාම ඉස්සල්ලා වෙනස් නොවී තිබුණා නම් දැන් කියන එකත් ඒක එහෙමම තමයි. දැන් චූටි කාලේ ඇඟකෝ කොයිද? වෙනස්. එන්න ෆොටෝ එකක් අරගෙන බලනවනේ. ඉස්සල්ලා මම මෙහෙමයි, දැන් මෙහෙමයි. ඒ ඉස්සල්ලා කියන එක මොකද වෙලා තියෙන්නේ? නැති වෙලා නේද? දැන් මෙහෙමයි කියන එක හෙට වෙනකොට මොකද වෙන්නේ? හෙට එකත් එක සසඳනකොට දැන් කියන එක මොකද වෙලා තියෙන්නේ? දැන් නැති වෙලා. එහෙනම් දැන් කියන එක ස්ථාවර කරන්න බෑ. නැති වෙනවා. ඒකේ තේරුම මොකද? හටගත් එක නැතිවීමට යටත්. නැතිවීම හට ගැනීමට යටත්. එතකොට එහෙනම් හටගත් ස්වභාවය නිරුද්ධ නොවුණා නම් වෙනස්කමක් පෙන්වෙන්නේ නැහැ. දැන් මොන මේ අය කොහොමම ඉරියව්ව ඉන්නවා. කවදාක නැගිටින්න පුළුවන්. ඔය ඉරියව්ව හොම්ම ඉන්නවා. කවදාකවත් ඔය ඉරියව්ව ඉඳන් නැගිටින්න පුළුවන්ද? නැගිටින්න නම් මොකද කරන්න ඕනේ? ඔය ඉරියව්ව නැති කරන්න වෙනවනේ. වාඩ් ලයින් ඉරියව්ව නැති කිරීමෙන්මයි නැගිටින්න සිද්ධ වෙන්නේ. අන්න එතකොට පේනවා මොකද ඉස්සලා වාඩ් ලයින් එක දැක් හිටගෙන. අන්න වෙනස්කම ආවා. නේද? වෙනසක් කියලා පෙනින්න ආව නේද එතන? දැන් සුදු වෙනදන් ඉන්නවා. තව පැය ගානකින් පාඩම උකට මාරු වෙනවා. මොකද වෙන්නේ? මේ සුදු වෙනදුම අයින් වෙන්න වෙනවම නේද පාඩමකට එන්න. නේ? එනම් මේ වෙනස කියන එකක් උපදින ලෝකේ ඇතිවීම නැතිවීම කියන කාරණාවක් සිද්ධ වුණොත් විතරයි. එහෙනම් වෙනසක් කියනකොටම තේරුම් ගන්න එතන වෙලා තියෙන වැඩේ මොකද්ද? ඒ අදාළ ස්වභාවයේ මුල් පැවති හැටිය නැති වෙලා. එහෙනම් ඒ වෙලාවට ඒක වර්තමානය. දැන් වෙනකොට ඒක අතීතය. එතකොට දැන් කියන්නේ ආයි වර්තමානය. ඊළඟ මොහොත වෙනකොට දැන් අතීතය. අතීතයේ කිනවල වර්තමානට මොකද වෙලා තියෙන්නේ? එතන දැන් හැම මොහොතකම එහෙනම් වර්තමානයක් නම් එන්නේ. ඒක තේරුම මොකද ඒක? ඒක නැතිවීමේ කියන ස්වභාවය යුක්තයි. මේක නැති වෙන හින්දා කියනවා අතීතය කියලා. නැති වෙලා නැහැ තාම. නැති වෙන්න තියෙන හින්දා ඉස්සරහ කොටසට කියනවා මොකද්ද? අනාගතය. ඒත් මේ වර්තමානයම. දැන් මම මෙතන ටෙමිනේ කුපි වාඩි වෙන්න කලින් ඔයත්තන්ට මේක මොකද්ද වෙලා තිබුණේ මෙහි ඉද්දී? අනාගතය. තේරෙනවද? මේ පුටුව ඔයත්තන්ට තිබිච්ච විදිය මොකද්ද? අනාගතය. තේරෙනවද? දැන් මම මේ පුටුවේ වාඩි වෙලා. දැන් මේ අනාගතය කො? දැන් මොකද තියෙන්නේ? දැන් වර්තමානේ. කො වර අනාගතේ? නෑ වහනේ කො ඒක? තිබුණා නම් කො? එහෙම එකක් ඇවිල්ලා තිබුණේ නැහැ. ඒවිල්ලා තිබ්බේ වර්තමානයේ. දැන් ආයෙ හම්බුනේ මොකක්ද? මේ දැන් මේ වෙලාව. දැන් ඊළඟ මොහොතේ හම්බෙන්නේ අනාගතයේද මේ වෙලාවත්? මේ වගේ වෙලාවක්. තේරෙනනේ? ඒතර මේ සංකතයක තවත් එකක් ගැප් වෙලා තියෙන මොකද්ද? අතීතය, වර්තමානය, අනාගතය. කාලයේ කියන එක. ඒකටයි මොකටද? සංකතයකට. එහෙනම් එතන මේ ලෝකයේ කියලා අපි කතා කරන හැම දෙයක්ම, හැම සිතුවිල්ලක්ම, හැම හිතීමක්ම අයිති මොකටද? සංකත කියන ස්වභාවයකට. ඒකේ ලක්ෂණ තුනක් ගැන කතා කරා. මොකද? ඇතිවීමක්, නැතිවීමක්, වෙනස් වීම. ඒ තුල ගැප් වෙලා තිබුණ මොකද්ද? ඔව්. දුක නැත්තම් දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ. ඒ කියන්නේ ඇත්තටම මේ අසුරු කරන්නේ මේ තියෙන ස්වභාවයේ සංකතය කියන එක ඇතුළෙම තියෙන මොකද්ද? දුක් කියන ස්වභාවය. එහෙනම් අසංකතය කියනකොටම ඒකේ අන්තර්ගත වෙන්නේ මොකක්ද එනවා? ඒකේ දුක් කියන එක. ඒක තමයි දුකෙන් මිදීම. ඒතර අසංකතය කියලා කිව්වේ නිර්වාණ ධාතුවට. එහෙනම් අපි මේ නිවන නිවන කියලා දැන් හොයනවානේ. නිවන් දකින්න ඕනේ, නිවන් ලබන්න ඕනේ, නිවන් පුර යන්න ඕනේ නේද? ඒ කියලා මොකද හොයන්නේ? අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? ඒ ලබා ගන්න ලබා ගන්න ඕනේ මොකද්ද? දුක නැති ස්වභාවය. දුකෙන් මිදීමනේ නිවන කියලා අපි සාම සරල මාර්ථයෙන් කියනවා කියන්නේ දුකෙන් මිදීම ගැනනේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. එහෙනම් දුකෙන් මිදීම කියලා හම්බ වෙන්නේ අසංකතේ. නිර්වාණ ධාතු. ඒතර අසංකතය කියලා කිව්වෙ මොකටද? නිර්වාණ ධාතුවට කියන තවත් නමක් තමයි මොකද අසංකතය. ඒතර ලෝකේ සංකත ඕන තරම් තියෙනවා. හැබැයි අසංකත එකයි. ඒ මොකද්ද? නිවන පමණයි. ඒක හරිම ලේසි. සංකත ඕන තරම් තියෙනනේ. අනන්ත පරිමාණ සංකත ඕන තරම් තියෙන. හැබැයි ඒ වාතනේ සැප එකයි එනම් තියෙන්නේ. එනනම් සැප හොයන්න අමුතුවේ අර සැප මේ සැප කියලා හොය හොය දඟලන්න දෙයක් නැහැ. එක සැපයි තියෙන ලෝකේ. දුක නැති එක තමයි තියෙන්නේ. හරිම ලේසි එක. ඒ තමයි මොකද? අසංකත ධාතු. එහෙනම් මෙන්න මේ කාරණාව අවබෝධ කරනවා මේක හොයාගත්තා නම් අසංකතයි කියන ධාතුව හොයාගත්තා නම් අන්න එතන තියෙන සැනසීම. ඒකෙන් මෙපිට ඔබ මොනවද හොයනවා නම් සැපයි කියලා සැප ලබන්න ඕනි කියලා සැප අතන තියෙනවා මෙතන තියෙනවා කියලා හොයනවා නම් ඒ ඔබ හොයන සංකතයක. ඒ තුළ සැපක් තියෙනවා කියලා කතා කරන්න බෑ මොකද දුක නැති එකම තැන. ඒ මොකද්ද? අසංකතය. එහෙනම් අසංකතයයි ඔබ හොයන්න ඕන. දැන් සැප කියලා මොනවද හොයන්නේ? ගෙවල්, මිල මුදල්, යාන වාහන, සම්බන්ධතා. මේ ඕනේ සැපයි කියලා හොයන්න ඕන. දැන් මිතුවක්කල් හොයලා තියෙනවා, එකතු කරගෙනත් තියෙනවා. එහෙම ආවා එතන හරිනම් 100%ක් සැපේ තිබුණා නම් අද ඔය ඇත්ත මෙතන නැහැ. නෑ මෙතනට එනවද? ඇයි අපි කිරිලා නම් ඇයි ආයේ හොයන්නේ? සම්පූර්ණ නම් අපි හොයන්න දෙයක් තියෙනවද? නෑ හොයන්නේ අඩුවයි. හැම වෙලේම හොයීමට හොයනවා නම් එතන ගැප් වෙලා තියෙන මොකද්ද? අඩුව කියන එක තියෙනවා. මොකද්ද අඩුව? සැප සම්පූර්ණ නැහැ. නිබ්බාණං පරම සුඛං. ලෝකෙද උපරිම සැපය, උපරිම සුවය මොකද්ද? නිර්වාණය. නිර්වාණය කියන්නේ මොකද්ද? අසංකත ස්වභාවය. අසංකත ස්වභාවයයි අපි මිනිස්සුය හැටියට අවබෝධ කරගන්න ඕනේ, හොයන්න ඕනේ, විමසන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි කැප වෙලා උත්සාහවත් වෙන්න ඕනේ. අම්මලා තාත්තලා දරුවන්ට මඟ පෙන්වන්න ඕනේ අසංකතය හොයාගන්න. පවුලක් හොයාගන්න නෙමෙයි. ගෙවල් දොරල් යාන වාහන හොයාගන්න නෙමෙයි. එහෙම අම්මලා යොමු කරනාගේ දරුවෝ යොමු කරන්නේ කොහටද? දුකට. නැවත පෙරලා දෙමාපියන්ට ඒක දැනෙනවා. එහෙම නේද? දැන් මේ පියාණන් වහන්සේ අපවත් වෙනකොට මේ අම්මට කාරණාවක් කියලා කියලා තිබුණා. මොකක්ද? මේ සංසාරේ මොනවාරි ඒ තාත්ත වෙනුවෙන් මේ අම්මට ණයක් තියෙනවා නම් ඒ ඔක්කොගෙන් ඔයා නිදහස් කියලා වචනයක් කියලා තියෙනවා. කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන තරම මොකද ලැබිලා තියෙන්නේ? මොකක් හරි එන අනිවාර්යම පැහැදිලිතාවයක් හිතේ වචනයකට කියන්න අවශ්‍ය නැහැ නේද? දන්නවා නේද? තව දවසකින් ජීවිතේ අහිමි වෙනවා කියන එක දන්නවා. මේකට සූදානම් කියලා දන්නවා. තව වචන අඩු කර කර ඉන්න ඕනේ නැහැ. මේකත් කියලා යනවා කියලා. ඕක දැන් මේ පරිණත් මේ තාත්තකේ උතරක් නෙවෙයි. තව ළඟදී මෑණියන් වහන්සේ නමක් අපවත් වුණා. මේ මෑණියන් වහන්සේ පැහැදිලිවම මතක් කරලා ගියේ ඒ ඉන්න අයට මේ අපවත් වෙන ඇඳෙද්දී කොහොමද මැරෙන්නේ කියලා මේ විදිහට බලාගන්න. මම තවදිසාදි විලෝකෙට ඉත පිටව ගන්නවා. මේ ජීවිතේ කරගන්න අමාරුයි. ඉතුරු ටික අපි අන්තිම මොහොතේකම්ම උත්සාහවත් වෙලා තිබුණා. එහෙම ඕගොල්ලෝ හිත පිටව ගන්න කියලා මතක් කරලා මේ බලන් ඉන්න පිරිසක් ඉදිරි. ලොකු පිරිසක් ඉදිරි. ඒ හුස්ම අවසන් පැතරි. ඒ හිමයට ඒක ගන්න බය නැහැ. තේරෙනේ? එහෙනම් ගිය තාත්තා එහෙම දෙයක් කියන්න පුළුවන්කම ලැබුණේ ඇයි? ඒ තාත්තට මේ උපරිම සැපේ කියන එක ගැන දන්නවා. ඒක මෙතනයි තියෙන්නේ මේකයි කියන එක පිළිබඳව පැහැදිලි. එහෙනම් තව මේ ලෝකේ ලබන්න දෙයක් නැහැ. මේ දුව මට ලබන්න දෙන හොඳම දේ තමයි ලබලා දුන්නේ. ආයෙ දෙයක් ලබන්න දෙන්නේ නැහැ. ඒක පැහැදිලිව දැනගත්ත හින්දා තමයි මේ වචනේ කියන්නේ. නැත්නම් කියන්න බෑ. තේරුණා නේද? එහෙනම් මේ ලෝකේ උපරිම සැපේ කියන්නේ මොකද්ද මේ? නිර්වාණ සැපේ. ඒකේ හට ගැනීමක් තිබුණොත් තමයි දුකක් එන්නේ. ඒ හටගත් හැම ස්වභාවයකම නැතිවීම තියෙන මම දැන් එක ඔප්පු කරලා පෙන්නනවා. නැති වෙන හැම ස්වභාවයකම හට ගැනීමක් තියෙනවා. එන්න ආයි හට ගන්නව නැති වෙන එකක් තියෙනවා කියන්නේ එන්න එතන විශ්වාස කරන්න බෑ. ඇයි වෙනස් වීම තියෙනවා? චලනයක් තියෙනවා එතන. නේ? චපල බවක් තියෙනවා එතන. නේ? ඒක විශ්වාස කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න බෑ. නිවන කියන්නේ විශ්වාස කරන්න පුළුවන් තරම්. ඇයි? ඒක වෙනස් වීමක් නැහැ. කිව්වනම් කිව්ව තමයි ආයි. තේරෙනවද? එහෙනම් විශ්වාස කළ හැක්කේ නිර්වාණ ධාතුව. මොනේ සංකතේ විශ්වාස කරන්නේ නැහැ කි. සංකතේ මත විශ්වාසය තියලා මොන හරි හිතනවා නම් කරනවා නම් කියනවා නම් අනිවාර්යයෙන්ම මුලාවට පැමිණෙනවා. ඉච්ඡා බංගත්වයට පැමිණෙනවා. අදහස් විශ්පසිද්ධ වෙන්නේ නැහැ. හිතන එක පිට වෙන්නේ නැහැ. අචිතිතම්පි භවති චින්තිතම්පි විනාස. හිතන දේ නෙමෙයි හසුදන දෙයක් සිද්ධ වෙන්නේ. ඇයි ඒ? ඒක සංකතය තුළ තියෙනවා. සංකමක සංකතය තුළ තියෙනවා. ඇතිවීම නැතිවීම වෙනස් වීම කියන එක ඇතුලේ තියෙනවා. එයා සංකත කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. ජීවිතයේ පරදුවට කියලා සංකත විශ්වාස කරනවා. සංකත මාත්‍ය නැහැ නේද? නැත්. දරු ස්වාමි භාර්ය අම්මා තාත්තා ගේවල් දොරවල් ඥාන වහන මිල මුදල් කීර්තිය ප්‍රසිද්ධිය හැමදේ ඔක්කොම සංකතයි. ඒ වටලෝ දහන්නට යටත් තේරෙනවද? එහෙනම් ඒකේ කවදාකවත් විශ්වාස කරන්න නරකයි. දැන් මෙතුවක්කල් දැන් බලන්නකො. දැන් මේ වෙනකොට මේ අවස්ථාව වෙනකොට ප්‍රයත්නයේ ජීවිතේම ගත වෙලා තිබුණේම සංකතයේ විශ්වාස කරගෙනනේ. දැනුත් දැන් මේ හාමුදුරුවෝ විශ්වාස කරනවා නම් මොකද වෙලා තියෙන්නේ? ඒ සංකතය. මේක විශ්වාස කරලා තේරුමක් නැහැ. මේ වචන ටික විශ්වාස කරනවා නම් ඒකත් සංකතයක්. ඔය විශ්වාසය තියෙන අසංකතය විතර. අසංකතය තුළ අසංකතය අරමුණු කරගෙන මේ සංකතයෙන් මෙදෙන්ඩයි උත්සාහවත් වෙන්නේ. අසංකතය දකින්න සංකතයෙන් මෙදෙන්න ඕන. අසු කවදාකවත් බෑ. සංකතය තුළ ඉඳගෙන සංකතයෙන් මෙදෙන්න බෑ. වල ඇතුළේ ඉඳගෙන වලෙන් ගොඩට එනවා කියන එකක් විශ්වාස කරන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. ගොඩ හිටපු එකකින් තමයි වෙලක් හරි වැටලා තියෙන උඩින් නම් පහළට. එළියට ගොඩ එන්න. එහෙම තිබ්බොත් පුළුවන්. එහෙනම් දෙන අනිවාර්යයෙන්ම අසංකතය කියන එක අවබෝධ නොකොට පැහැදිලි කර නොගෙන කවදාක්වත් නිවන් දකින්නවා සැනසෙනවා කියන එක කරන්න බෑ. මොකද හිත පිටින්නම් හිත විශ්වාස කරන්නේ මොකද්ද? හට ගැනීම, නිරෝධ වීම, වෙනස්කම් ටික තමයි විශ්වාස කරන්නේ. ඒ තුල පැවතින්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛ විඳවන දුක, උත්සාහයක් දරමින් ඒ දුකෙ මිදෙන්න හදන දුක. ඒ වගේම යම් සැපයි කියලා ලබාගත් එක ඇතුලේ ඒක නැති වෙයි කියන බයත් එක්ක තියෙන දුක. සායි කොමත් ඒක නැති වෙයි කියලා බය වුණාට වඩා නැති වෙනවම තමයි ඒ දුක. දැන් අලුතෙන් කාර් එකක් ගත්තාම ඒතර සතුටක් දැනෙනවා නේ? හොඳ ලොකු වාහනයක් ගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. හැබැයි වාහනේ ගත් දවසේ ඉඳන්ම පෙට්‍රල් ටිකට හිත වේදෙනවා. නැවත වරක් ඒක ආරක්ෂා කරගන්න හිත වේදෙනවා නේ. තව කෙනෙකුට දරුවෙකුට උනා දෙන්න බයයි මේක අලුත් කාර් එක මේ පරිස්සමෙන් යන්න වචන ටික කියලා තමයි දෙන්නේ. මහත්තයන් යනකොට තේමයි, අම්මලා යනකොට තේමයි. බලන්න එතන මොකද එකට ඇවිල්ලා තියෙන අර කැපේ කො? නීති රීති නැති කැපේ තියෙනවද එතන? නිදාස් කැපයක් තියෙනවද? නැහැ. යාම රාමුකට යටත් වෙච්ච කැපේ අත්තන එක උපරිම කැපේ නෙමෙයි. ඊළඟ කාර් එක ටික කලින් පාවිච්චි කරන අර ගත්ත එක නෑ ආයේ සතුට. දැන් තියෙන්නේ මොකක්ද? මේකේ තියෙන වේස මොකද්ද? මිරට හොඳ කාර් එකක් තියෙනවා කියලා ඒක දැකදක විහෙතරපත් වෙනවා. මේ කාලෙන් දැන් හොඳටම නේ තෙල් පොලිම වලේ ඉඳලා සංකාර දුක පිළිබඳව තේරෙනවා නේ? තා විපරිණාම දුක. ඔක්කොම ටික ඕකේ තියෙනවා. එතන කවදාකවත් සංකත විශ්වාස කරන්න නරකයි. අසංකතය විශ්වාස කරන්න ඕනේ. එහෙනම් මේ දැන් අපිට වචනයක් මෙච්චර පැටලි පැටලි තිබුණා. මොකද්ද මේ සංකත කියන වචනේ? අසංකත කියන එකට අපි තව උදාහරණයක් අපි පහසු වචනයක් ගත්ත බාලතුමාගේ දේශනා කරන අසංකතය කියන්නේ මොකද? නිර්වාණ ධාතු. දුක නැති ස්වභාවය. උපරිම සැපේ වෙනස් නොවන සැපේ. පරම සැපේ. ඒක තමයි මොකද කියන්නේ? අසංකතය කියලා. එහෙනම් ඔය ඇත්තන්ට අවශ්‍ය කරන්නේ පරම සැපයක්ද? වෙනස් වෙන එකද? වෙනස් භාග ටිකක්ද? සම්පූර්ණ එකනේ. එහෙනම් අපිට සතුටක් තියෙන මොකද්ද? මේ පරම සැපේ තාම කාටවත් අයින් වෙලා නැහැ. මේ ඉන්න ඔක්කොම අල්ලා එකට සුදුසුකම් ලබලා තියෙනවා. මේ පරම සැපේ ඔයගොල්ලන් හැමෝටමයි තියෙන්නේ. මේ ඒ සැපේ කොටසක් තව කෙනෙක් ගත්ත කියලා මට තියෙන කොටස අඩු වෙනවා කියලා එකක් නැහැ. සංකතයක එහෙම නැහැ. සංකතයක ඉඩමක් තියෙන ලොකු එකක්. ඒක කොටස භාගයක් ගත්ත ගමන් මොකද වෙන්නේ? අනේ අරක අරය ගත්ත කියලා හිතට දුකයි. නේ? කැම ටිකක් තිබුණේ කොහොත් ඒකෙන් කොටසක් අරය ගත්ත කියලා එතන සංකතයක ඔය ප්‍රශ්නේ නෝ. හැබැයි අසංකතේ කවදාකවත් ඔය ප්‍රශ්නේ නෙමෙයි. ඒක එක්කෙනාට එක්කෙනාට සර්ව සම්පූර්ණම තාමයේ සැපය තියෙනවා එක එක්කෙනා විදිහට. එහෙනම් එන්නේ ඒක නැති වෙලා නේද? ඒක තාම තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. එතනට යෑමේ උත්සාහය විතරයි අවශ්‍ය වන්නේ කියන එකයි අපි හිතට ධෛර්ය පිණිස සීපත් කරගන්න ඕනේ. එතකොට එනම් මේ සංකත කියලා කියන්නේ මොකද්ද? දුක. අසංකතය කියලා කියන්නේ මොකද්ද? දුකෙන් මිදීම. එහෙනම් හරි. එහෙනම් දැන් මේ ඉන්න තැන අපි හරියට අඳුරගන්නකොට මොකද්ද මේ සංකත කියන වචනේ තේරුම? මොකද්ද සංකත කියන වචනේ තේරුම? මෙතන අදහස් දෙකක් තියෙනවා. වචන දෙකක් තියෙනවා. සංකත. ඕක එක වචනයක් නෙමෙයි. සං කියලා වචනයක් තියෙනවා. කත කියලා වචනයක් තියෙනවා. මොකද්ද සං කියන වචනේ පාවිච්චි කරන්නේ? බුදුරණවහන්සේ දේශනායේ මේ සංවචනේ බොහොම වැදගත්. මොකද මේ සං කියලා කියන්නේ? මොකද? දැන් අපි කියන්නේ සංග්‍රාමයේ කියනවානේ. සංග්‍රාමයේ කියන්නේ පිරිසක් එකතුලා ඉන්නද? නමුත් පිරිසක් එකතුලා තියෙන එක තමයි සංග්‍රාමයේ කියන්නේ. ඒතර සං කියන වචනේ තේරුම මොකද්ද? එකතු වෙන එක. එකට එකතු වෙලා සකස් වුණා කියන එකට කියනවා මොකද්ද? සංකත කියලා. මොකද්ද සංකත කියලා කියන්නේ? එකට එකතු වෙලා සකස් වෙලා තියෙන ස්වභාවයකට කියනවා මොකද්ද? සංකත කියලා. එතකොට එකතු වෙලා තියෙන්නේ මොනවද? ඒ වලට තනිකමක් කියන මොකද්ද? හේතු. මොකද ඒකට කියන්නේ? හේතු. එහෙනම් මේ සං කියන වචනේ අර්ථ ගන්නලා තියෙන්නේ මොකද්ද? හේතුන්ගේ එකතු වීම කියන එක. මොකද මේ සං කියන වචනේ තියෙන තේරුම මොකද්ද? හේතුන්ගේ එකතුවකට හැදිලා තියෙන ස්වභාවයට කියන මොකද්ද? සංකත කියලා. එහෙනම් ඉබෙත් නෙමේ, ඔහෙත් නෙමේ, මවලත් නෙමේ, යම් කියන දේ, යම් කාරණා කීපයක් එකිනෙකට එකතු වෙලා හැදිලා තියෙන ස්වභාවයකට කියන නම තමයි මොකද කියන්නේ? සංකත කියලා. ඒත් මේ ගේ ගැස්සුත් මොකද වෙලා තියෙන්නේ? සංකතයි. ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර, ශ්‍රමය. මේවා එකට එකතු වෙලා තමයි හැදෙන්නේ. ඒවා වෙන වෙනම තිබ්බොත් මේකේ හැදෙයිද? නෑ. මේවා එකිනෙකට එකතු වෙලා තමයි මේ කියලා. මේක මොකද? සංකතයක්. කෙස් ලොම් නියද සම්මස්නහර ඇතුළු ඒ සියලුම දේවල් එකතු වෙලා හැදිලා තියෙන. එහෙනම් මේ ශරීරය සංකතය. එනවා නේද? ඒතරේනම් මේ ලෝකේ සත්ව කියන ස්වභාවය මොකද්ද? සංකතය. වස්තු කියන ස්වභාවය මොකද්ද? සංකතය. නේද? දැන් අපි මුදල් නෝට්ටුවක් ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? කොළ, තීන්ත මේ වගේ තව කීපය ශ්‍රමය. මේවා එකතු වෙලා තමයි ඔය මුදල් නෝට්ටුව සල්ලි කියන එක ඇතුළත් තියෙන්නේ. ඒතර ඒක මොකද්ද? සංකතය. පැහැදිලි නේද? එහෙනම් මේ කාර්යකවත් මොකද්ද? රබර්, ඒ වගේ දේවල්, ප්ලාස්ටික්, තහඩු, යකඩ නේද? මේවා එකට එකතු වෙලා ඇදලා තියෙන්නේ. එහෙනම් එකට යම් මොහරි කොටසක් එකට එකතු වෙලා අපි ඒකට කියන්නේ හේතු කියලා. ඒවා එකට එකතු වෙලා ඇදලා තියෙන ස්වභාවයද කියන මොකද්ද? සංකත කියලා. එතකොට මේකට තවත් නමක් ගන්න පුළුවන්. හැදිච්ච එකට බාගතුනාසේ තවත් වචනයක් අපිට මතක් කරලා දෙනවා. ඵලය කියලා. නිර්මාණය වෙලා තියෙන ස්වභාවයට කියනවා හේතු එකතුවල නිර්මාණය වෙලා තියෙන ස්වභාවයට කියන මොකද්ද? ඵලය කියලා. එහෙනම් දැන් මේ සංකතය කියන එකේ තේරුම මොකද්ද? හේතු ඵලයක් කියන එක. තේරුණාද? සංකත කියලා කියන්නේ මොකද්ද? හේතු ඵල. මේ හේතු ඵල වල තමයි අර ලක්ෂණ තුන කිව්වේ මොකද්ද? හට ගැනීම, Nirodha වෙනස් වීම. මේක හේතුඵලවල තියෙනවා. පැහැදිලිවම පෙන්නන තියෙනවා. ඒකයි කාටවත් නැහැ කියලා මේකේ ඔය කියන කතාව නැහැ කියලා පෙන්නන්න කවදාකවත් බැයි. ඒක මොහොතයක් අපි ගලවන්න පුළුවන්. හැදිලා තියෙන ඕනම දෙයක් ගලවලා පෙන්නන්න පුළුවන්. මේක කලින් මෙහෙම තිබුණේ නැහැ. මෙන්න මේ ටික ගතුමාම මේක හැදුනේ කියනකොටම හට ගැනීම කියන එකට යටත් වෙනවද නැද්ද? හට ගත්තා. කාර් එක ගත්තොත්ද මේ ගේ ගත්තොත් එහෙම මේක කැලි කැලි ගලවනවා. ඉස්සලා මෙහෙම නෙමෙයි තිබුණේ. මෙන්න මේ කැලි ටික ඉවතලා තමයි මේක මෙහෙම හැදුනේ කියලා ඔප්පු කරන්න පුළුවන් කියන්නේ. එනවනේ. එතකොට මේනම් හේතු එකතුනම හට ගන්නවා කියන එකක් වෙලා එනවා. කලින් තිබුණේ නැත්තම් ඒක මේ ටික එකතුනම වෙලා තියෙන වැඩේ මොකද්ද? ඉපදිලා හට ගන්නවා. එහෙනම් ඒක අයිති මොකටද? හට ගැනීමයි තිබුණ සංකල්පය. එනවනේ. එහෙනම් මේ හේතු එකතු වෙලා හැදිලා තියෙන හැම දෙයකටම කියනවා මොකද්ද? සංකල්පය. එනම් මේ සියලුම ලෝකේ තියෙන හැම දෙයක්ම මට කියන්නේ ඉබේ හට අරගෙන තියෙන දෙයක්. ඒ කියන්නේ තව මොනවාර දේවල් එකිනෙකට එකතු නොවි හැදිලා තියෙන දෙයක් මට කියන්නේ මේ කාය බාහිර ස්වභාවය හිත නැත් හිත අභ්‍යන්තර ගැන කතා කරන්න එපා. මම ඒක පස්සෙ කියලා දෙනවා. තේර මට්ටමින් කියන්න. ඇහැට කාණ්ඩාල් මේ ඉන්ද්‍රයන්ගෙන් ගෝචර කර ගන්න පුළුවන් මට්ටමින් කියන්න. ඒ මොනවා හරි කරුණු ටිකක් එකට එකතු නොවි තනි එකකින් ඇදලා තියෙන දෙයක් තියෙනවා නේද? හිතන්න. හබනා. මම එක දෙන්නම් නම් මේ. සරලව මට කියන්න. අපිට පේන දේවල් අපිට හම්බ වෙලා තියෙන දේවල් මොනවාරි දෙයක් තියෙනවද එකකින් ඒ කියන්නේ තව එකක් එකතු නොවි හැදිච්ච තියෙනවද කියලා නැහැ. එහෙනම් හම්බ වෙලා තියෙන ඔක්කොම දේවල් මොනවද වෙලා තියෙන්නේ? එකතු වෙලා හැදිච්ච. ඒ ඔක්කොම මොනවද එන? සංකත නැත්නම් අපි කියන හේතු ඵල. තේරෙනවද? ඒක හේතු ඵල. එහෙනම් මේ ලෝකයෙන් කියන්නේ මොකක්ද එන? හේතු ඵලය. තේරෙනවද? එතකොට දැන් අපි මෙතනදී මේ හේතු කියන කතාව විග්‍රහ කර ගන්න වෙනවා. ඵල කියන ස්වභාවය අඳුර ගන්න පුළුවන් නේ. ඒක මේ ලෝකෙන් දැන් අපිට මේ පේනවා කියන එකට එන්න දැන් මම හිතපැත්තට කතා කරමු ඈ. මේ පේනවා කියන එක. මේ පේනවා කියන එක ඉබේද වෙන්නේ. නෑ. දැන් ස්වාමීන් වහන්සේ පේනවනේ. මේ ස්වාමීන් වහන්සේ පේනවා කියන ස්වභාවය කොහොමද ඇතිලා තියෙන්නේ? මෙතන ආලෝකයේ තියෙනවා. තිබ්බ නැත්නම් පේනවද? තියෙන්නේ නෑ. තව මොකද්ද? මේ හැඩේ පාටයි තියෙනවා. එහෙම තිබ්බොත් ඒක නැත්තම් ඒත් පේනවාද කියලා ස්වාමීන් වහන්සේ කියන සබාව පේන්නේ නැහැ. තව ඈ අපි කියන චක්කු ප්‍රසාදය කියලා දැනගන්න නේද? මේ ඇහි තියෙන පැහැදිලිතාවය මුල් කරගෙන ඇහැ ගැඹුරේ ආලෝක ධාරාවල් එකතු වෙන තැනක් වෙනවා. අන්න ඒකට කියන මොකද්ද? ඒක ඔක්කොම පොඩතර කියනවා චක්කු ප්‍රසාදය කියලා. තව ඒකත් කියන්නේ නාමුරක්. තව මොකද? ඔය කියන්නේ සිත කිව්වත් අපි තමු නිදා දැන් ඇහැරලා නිදිමත් නිදි. ඈ නිදි දින ඇහක් තියෙනවා. ඒක අපි නිදර ඇහැ අරිනවා. දැන් හොඳටම නිදි. එහෙම කරන්න පුළුවන් නේද? කියලා ඔළුව දාන්න. දැන් මොත් හාඳුරු පේනවා. තේන්නේ. එහෙනම් හිත නැත්ද එතන? හිත තියෙනවා. සිංහයි පේන්නේ නැත්ද? මානසිකාරයක්. ඒ කියන්නේ කලින් මේ ඉන්නේ හාමුදුරුව කියලා හිතකට භාවිතා වෙලා ඒ හිතෙන් සිහි කරවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හිතකට දෙනවා සිහි කරවන්න පුළුවන් පරණ අදහස් මොකක් හරි අදහසක් හිතට වැදිලා තියෙන අදහසක් ඒ හිත ඇතුලෙන් සිහි කරවන්න පුළුවන් කමද කියන මොකද? මානසිකාරය කියන අන්න මේ චෛතසිකයේ ඕනේ. ඒ සිත් ඒ සිත්ේ වැඩ කරන අංගය ඕනේ. ඒකට කියනවා මානසිකාරය. ඒකෝර තමයි හිත එතනට එන්නේ. නැත්නම් හිත භවයි. භවංගගත වෙයි. හිත ශක්ති භවංගත නම් ඒ මානසිකාරය කියලා එන්නේ මොකද්ද? සිහිය කියන කාරණාවනේ. නිදාගෙන ඉන්නකොට නැගිටින්න හැරෙන්නේ. නේද? සිහියලඹ ගන්නනේ. එහෙම කියනෝ නේද අපි? නේද? එනම් සිහිය තමයි එන්නේ. මානසිකාරයේ ස්වરૂපෙන් එන්නේ මොකද්ද? සිහිය කියන ස්වභාවය. මෙන්න මේකත් ආවොත් තමයි දැනගන්නේ මොකද්ද මේ ඉන්නේ? ස්වාමින් වහන්සේ කියන ඒ දැන ගැනීම. නැත්තම් ස්වාමීන් වහන්සේ චූටිබබාලකට චූටිබබෙක් ඉන්නවා. ඇහැරලා ඉන්නේ. එයාගේ ඉස්සරහට කියලා මේ නැත් මාව පෙන්නුවොත් එහෙම හාමුදුර අඳුර ගන්නවා. නැහැ බෑ එයාට පේනවා. මෙතන මොකක් හරි එකක් තියෙනවා කියලා පේනවා. මිසක මේ හාමුදුර කියලා දන්නේ නැහැ. ඒත් හාමුදුර කියලා එනකොට මනෝවිඤ්ඤාණයත් එක වෙලා තියෙනවා. මනසටම ගිහිල්ලා ගැඹුරට. පේන මට්ටම විතරයි චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ. මේ හැඩේ විතරක් පේනවා විතර දන්නේ. එකට කියන මොකද්ද? චක්කුයි. එතකොට දැන් මේ හාමුදුරුවෝ අඳුරගන්න මේ සම්පූර්ණ කතාවම හිතන එතකොට ඒ ස්වභාවය සංකතයිද අසංකතයිද? සංකතයි. ඒක හේතුඵලයක්ද? හේතුඵලයක්. සත්‍යයක් ඇහෙනවා. දැන් ඔන්න බලමු. අත්පුටි. ඇහුණාද? දැන් කලින් අත්පුටි තිබුණාද? නැහැ. දැන් මොකද උනේ? මෙතන ස්වාමීන් වහන්සේ එයා ක්‍රියාවක් කරා. එතනින් ශබ්ද කම්පනයක් ඉපදුණා නේ. එනේ ශබ්ද කම්පනයේ ඕනේද අත්පුඩිය කියන හැඟීම එන්නේ නැද්ද? ඕනේ ඒක ඕනේ. ඒක තිබ්බට විතරක් අත්පුඩිය කියලා දැනගන්නේද? මෙතනින් වහලා තිබ්බොත් එහෙම? හඳේ පිටර යන්නේ නැති වෙන්නේ? නේද? අවකාශය වුණ ඉඩ වුණනේ. ඒ වගේම මේ සෝත ප්‍රසාදය කියලා මේ කණේ ගැඹුරේ එක අර කෙන්දක් වගේ තියෙනවා කියලා අහලා තියෙනවා නේද? ඒක රත් වෙලා තියෙන්න ඕනේ. ඒකට කියනවා මොකද්ද? සෝත ප්‍රසාදය කියලා. මේ මෙතනට වැදුණාට ශබ්දය ඇහෙන්නේ නැහැ. එනවා කන කියලා මේකනේ අල්ලන්නේ නේද මෙහෙට සද්දය ඇහෙන්නේ සද්දය ඇහෙන්න නම් වදින්න මේ ඇතුලේ තියෙනවා කම්බෙරිය කියලා අපි කතා කරන්නේ නේ අන්න ඒ ස්වභාවය රත් වෙලා තියෙනවා මේ රත් වෙච්ච ස්වභාවයක යුක්තුනොත් තමයි කම්බෙරිය වෙන්නේ මේ සෝත ප්‍රසාදී කියලා කතා කරන්නේ නැත්නම් මල කනකට උග තියෙනවා ඒක රස්නේ නෑ එතන ඒ නේද සෝත ප්‍රසාදී කියන්නේ අන්න ඒ ස්වභාවය තිබුණොත් තමයි මොකද වෙන්නේ ආ දැන් උතර ඇහිම කියන එක එනවා සෝත විඥානය කියන එක මොකද හිතත් එතනට යෙදිලා තියෙනවා කොහොමද නේ කොහොමද කියලා වදිනවා මම හිතලා නැත්තම් නිදාගෙන අපි ගැඹුරේ නැත්තම් අනිවාර්යයෙන්ම ඒක ඇහෙනවා හැබැයි ඒක අපුඩිය කියලා එකට මොකද වෙලා තියෙන්නේ කලින් පොඩි කාලේ හිතට කොයි වෙලේ හරි වෙලාවක හිතට කියලා දෙලා තියෙන්න ඕනේ ඕකට කියන අපුඩිය කියලා නේ අන්න ඒකත් එකතු වුණොත් තමයි සිහියට ඒකත් මානසිකාර වුණොත් තමයි අන්න ඒ වෙලාවේ දැනගන්න මොකද අපුඩිය කියන එක දැනගන්න දැන් ඔය අපුඩිය කියලා දැනගත්ත ස්වභාවය ඉබේ ඇති වුණා කොහොමද ආවේ හේතු ඒ වගේ තමයි ගඳ සුවඳ ඈ උත්තර දෙන වෙලාව යන නිසා ගඳ සුවඳ ඒ වගේම රස දැනීම ස්පර්ශ දැනීම මතක් වීම මේ ටික ඔක්කොම මොකක්ද එහෙමනම් හේතු ඵල සංකත එහෙනම් මේ හිත කියන්නේ මොකද්ද ඒ සංකතය එතනද මේ කතා කරනවා මේ වචන මේක මොකද වෙන්නේ මේ හුස්ම දෙක නැත්තම් කොහොමද කතා කරන්නේ මන් දැන් හුස්ම අරගෙන නැත්නම් කතා කරන්න පුළුවන්. බෑ. ආහාර ශක්තියක් අරගෙන තිබෙන්නේ නැත්නම් පුළුවන් කතා කරන්න. වචන ප්‍රකාශ කරන්න පුළුවන්. දවස් ගානක නිරාහාර විචොත් එහෙම කට අරගන්න එහෙම ඔක්කත් බෑ. එහෙනම් ආහාර ශක්තියත් ප්‍රත්‍ය වෙලා තමයි අපේ මනස. හුස්මත් ප්‍රත්‍ය වෙලා. එහෙනම් ඒ වගේම අකුරු ටිකක් උගන්නලා නැත්තම් හිතට. නේ? හඳ නගන්න අකුරු ටිකක් උගන්නලා තිබෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒත් මේ හඳ ප්‍රකාශ කරන්නේ වචන ටික පිට වෙන්නේ හිතක් විචාර තේරෙන මෙන්න මේ වාටික එකතු වුණොත් තමයි මොකද වෙන්නේ සද්දේ පිට වෙනවා කියන එක සිද්ධ වෙන්නේ ඒක ඉබේ වෙනවද නැහැ ඒක උනේ නැහැ උනේ කොහොමද හේතු කියලා මතකද දැන් ඇවිදිනවා නේ අගපත සලවනවා ඉරියව් මාරු කරනවා හුස්ම නැත්තම් පුළුවන්ද පුළුවන් උස්මාරගෙන ඒ ශක්තිය ගැප් කරගෙන තිබෙන්න නැත්නම් පුළුවන්ද? නැහැ. ආහාරවල ශක්තිය ලැබෙන්න තිබෙන්න නැත්නම් පුළුවන්ද? ඒ වගේම පොඩි කාලේ හිතකට උගන්වලා තිබුණ නැත්නම් අඩිය මෙහෙම ගහන්න ඕන, මෙහෙමයි කකුල උස්සන්න, මෙහෙමයි තියන්න කියලා ඒ විදිහේ යම් හිතකට භාවිතා වීම ඇති කරලා තිබෙන්න නැත්නම් ඇවිදින්න පුළුවන්ද? නැහැ. ඔන්න ඔය ටික ඔක්කොම එකට එකතු වුණොත් විතරයි මොකද වෙන්නේ? ඇවිදීමේ කියන ක්‍රියාව, ඉරියව් කියන ක්‍රියාව සිද්ධ වෙන්නේ. අඟපත ජලවීම කියන ක්‍රියාව සිද්ධ වෙන්නේ. එන එක ඉබේ උනේ නැහැ. උනේ කොහොමද? හේතු එන මේ ඇවිදිනවා කියන එකත් මොකද්ද? හේතුඵලයක්. එන එකත් සංකතයි. එහෙනම් බැලුවොත් මේ ජී ගත කරන ජීවිතේම හේතුඵලයි. සංතතිය. එහෙනම් මේ ගත කරන ජීවිතේ මොකද්ද? හේතුඵලයක් ආයේ මෙතනින් අර වෙන කිසිවක් ගැන කතා කරලා තේරුම් ගන්න ඉන්නේ මොකේද? දුකේ. ඇයිලිය වෙන දෙයක් නැහැ. තේම පිටින් දුක අපිට එනවා කියන එකක් හොයන්න විදියක් ඒකට යන්න අවශ්‍යම නැහැ. මොකද ඉන්නෙම හදිලා තියෙන්නේ මොකද්ද? සංකතයක් නම් අපි මතක් කරලා දුක් තුන තියෙනවා මොකද්ද? එකතර සිංහල තේරුම් ගන්න මතක තියාගන්න. සිංහල දැන් මේ ජීවිතේ උපාදානිය තියෙන්නේ. සිංහල භාෂාවට සද්දට අනුව තමයි උපාදානිය තියෙන්නේ. ඒ සිංහල ගොඩක් එහෙම ගත්තාම හරි ලේසියෙන් දහමේ හැතරෙන්න. අර පාලි පාඨ අපි උපකාර කරගන්නා භාග්‍යතුන් වහන්සේගේ අදහසක් මේ කියන එක හේතු ගන්න ගන්න. නැත්තම් එහෙම අදහස හිතියද කියලා මේක තේරෙන්නේ නැහැ. හිතට වැටේද නම් දැනෙද නම් මේ උපාදාන වෙලා තියෙන භාෂාවෙම මේක නිවැරදි කරගන්න ඕනේ. තේරෙනවද? එතකොට එහෙනම් සිංහල තේරුම් කිව්වොත් තියාගන්න විඳවන අපි සාමාන්‍ය කතා වල විඳවන දුක, ඒ විඳීමෙන් බේරෙන්න දරන උත්සාහය මත තියෙන දුක සහ ඒ බේරීම සැපයි කියලා හිතන එක වෙනස් වීමෙන් ඇති වෙන දුක. ඒක තියෙන්නේ නැති දුක. එතන මේ ටික මේ සංකතයට අයිති. එහෙනම් දැන් මේ ඉන්නේ මේ පවස්වන්නේ මොකද්ද මේ? මේ ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? දුක. මේ පෝෂණය කරන්නේ මොකද්ද? දුක. හේතු දාලා, ඉබ්බෝ දාලා, රැකවල් දාලා ආරක්ෂා කරන්නේ මොකද්ද? මොකක්ද? දුක. ඉතින් මෙදීමක් ගැන කොහොමද කතා කරන්නේ? පුළුවන්. නමුත් ඉතින් ගිහි අය හැටියට ඒක කමක් නෑ. ගිහි අයට ලොකු භාගතුනාසි ලොකුවට ඒ ගැන කතා කරන්න යන්නේ. මොකද ඒගොල්ලෝ මල් සුඳ මිලවුම් නැරමින් දරු මල්ව ආරක්ෂා කරගෙන ඉන්න පිරිසක් නිසා ලොකු සයක් දරන්න බෑ. තේරුණා? හැබැයි සංඝයා වහන්සේලාට එහෙම නෑ. ස්වාමීන් වහන්සේලාට එහෙම නෑ. විනය ශික්ෂාපද පනවල තියෙනවා. ඒ වගේ විශේෂ සිල් ක්‍රමයක් තියෙනවා ධෘතාංග කියලා. අන්න ඒවා වලට ගැප් කරවල ඔක්කොම අර තියෙන තැන් ගාවල දාන්න බරපතල ලෙස හැදිරෙන්න දාමි උගන්වනවා. එන දෘතාංග රැකෙන්න සමහරකට අහස තමයි හිතට වහල කරගෙන අභෝකාසිකාංගය කියලා තියෙනවා. කොහේවත් යන්න බෑ. අහස තමයි වහලේ. අවුවට වැස්සල සත්තු ආවත් මොකිකාව ඉන්න ඕනේ එලිමහට. සෝසාලිකාංගය දෙනවා සොහොනේ. ඈ අවස 6 ඉඳන් 5 4 වෙනකම් සොහොනේ ඉන්න ඕනේ. ආයේ මේ යන්න බෑ. ඒවල ලොක් කරන්නේ නැහැ. රුක්ෂ මොලේ ඒවගේ බොහොම ටිකක් බලවත් සිල් ක්‍රමයක්. නැත්තම් මේ ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒක දීලා තියෙන අර දුක කියන එක හංගමින් දෙපා ආරක්ෂා කරන්න එපා. ඒක එළියට දාගන්න. මේ මෙතන ප්‍රශ්න තියෙන මේක උසඳ ගන්න. එහෙනම් මේක දැනෙන්න ඉඩ අරින්න. තේරුණා? ජීවිත ආසාව දැනෙන්නේ නැර ඔකනේ අන්තිම රහත්ව වයින් කරන්න තියෙන. චීතාසා ඒක හරි අමාරුක. ඒකේ ඒක රඟපාන විදිහ මායя සම්පූර්ණයෙන්ම දැක ගන්න පුළුවන්. අමාරු. ඒක හරහා. තේනවා. ඉතින් අර ඒ වගේ ඒ වගේ කෙලෙස්කුත් අයින් කරන්නත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ගත්තත් මොනවා කරත් මේ ඔක්කොම ගැප් වෙලා තියෙන මොකක් ඇතුළේද? මෙතන තියෙන සංකතය. තේනවා? මේ හේතුඵල වලින් මේ දෙන්න ඕන. එතකොට මේ හේතුඵල වලින් මෙදෙන්න නම් මේ හේතුඵල වැඩ කරන විදිය හොඳට දැනගන්න ඕන. එනවනේ. හේතුඵල වලින් නැත්නම් එකෙන් ගැලවෙන්න බෑ. ඒක හේතුඵලයක් කියලා ඔහේ දැනගත්තත් මේකෙ මෙදෙන්න බෑ. මේ හේතුඵල කියන ස්වභාවය ක්‍රියාත්මක වෙන විදිය හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒක හරියට අවබෝධ කරොත් විතරයි ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒක තේරුම මොකද්ද? හේතුඵල ක්‍රමය, මේ හේතුඵලයි කියන කතාව හොඳට විමර්ශනය කරලා මේක හරියට